අපි එදා අපි සාකච්ඡා කරා රූප වේදනා සංඥා සංස්කාර විඥාන සම්බන්ධයෙන් අපි කොහොමද අර 11 ආකාරයකට බලන්නේ කියලා. අද සාකච්ඡාවට තියෙන්නේ සංස්කාර විඥාන කියන දෙක බලන්න. එතකොට සංස්කාර කියන එක අපි මොකද්ද කියලා මුලින් බලනවා නම් අපි සංස්කාරයන් තුන් ආකාර වෙනවා කෙනෙකුට කියන්න පුළුවන්. මේ කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර නැත්නම් චිත්ත සංස්කාර කියලා. එතකොට සාමාන්‍යයෙන් එහෙම බලනවා නම් මේ කාය සංස්කාර කියන එකට ආස්වාස ප්‍රාස්වාස කියන දෙක තමයි කාය සංස්කාර වෙන්නේ. වචී සංස්කාර කියලා කිව්වහම විතක්ක ਵਿਚාර දෙක අයිති වෙනවා. එහෙනම් චිත්ත සංස්කාර කියලා කිව්වහම සංඥා වේදනා කියන දෙකයි, එහෙම නැත්නම් අභිධර්මයේ පෙන්නන්නේ මනෝ සංචේතනාව කියන එකයි කියන එක අභිධර්මයේ පෙන්නන්නේ. එතකොට සංස්කාර කිව්වහම මේ විතක්ක ਵਿਚාර ඇර අනිත් සෑම විතක්ක ਵਿਚාර හැරුණාම ඉතුරු සෑම චෛතසිකයක්ම අයිති වෙනවා කියලා පෙන්නනවා මේ චිත්ත සංකාර වලට. ඒ කියන්නේ සංඥා, වේදනා, චේතනා, දැන් ওই තණ්හා, ඒ වගේ සියලුම දේවල් මේකට අයිති වෙනවා. එතකොට අනිත් විදිහට බලනවා නම් මේක තවත් බලන්න පුළුවන් පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, අනින්ජාභි සංස්කාර කියලා. පුඤ්ඤාභි සංස්කාර කියලා කියන්නේ දානමය, සීලමය, භාවනාමය වෙච්ච කාමාවචර, එහෙම නැත්නම් රූපාවචර කුසල චේතනා. දැන් ඒ කියන්නේ අපි කුසල කර්මයක් කරනකොට අපිට තියෙනවා නම් යම් කිසි චේතනාවක්, මේක පුඤ්ඤාභි සංස්කාරයට එන්නේ. ඒ වගේම අපි මේ භාවනාවන් කරනකොට තියෙන කුසලයන් අපිට ඒ පුඤ්ඤාභි සංස්කාරට එනවා. ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, ඒ වගේ ධ්‍යානයන් වලට ගියාම එතන තියෙන චේතනාවන් මේ පුඤ්ඤාභි සංස්කාර කොටසට වැටෙනවා. අපුඤ්ඤාභි සංස්කාර කියලා කියන්නේ කාමාවචර අකුසල චේතනාවන්. ඒ කියන්නේ අපි කරන මේ පව් පානගාතිය, අදින්නාදානි, ඒ වගේ දේවල් කරන අවස්ථාවක තියෙන සංස්කාර චේතනාව තමයි මේ අපුඤ්ඤාභි සංස්කාර කියලා කියන්නේ. අනින්ජාභි සංස්කාර කියලා කියන්නේ අරූපාවචර කුසල චේතනා. දැන් ඒ කියන්නේ අපි අරූප ධානයන් වලට ගිහාම ඒ තින්දි තියෙන කුසල චේතනාවන් වලට කියනවා අරු මේ අනින්ජාභි සංස්කාර කියලා. ආකාශය අනන්තයි කියලා, එහෙම නැත්නම් විඥානය අනන්තයි කියලා ඒ தത്വයට පැවැත්වුවාම එතෙන්දි සම්මු චේතනාවක් තියෙනවද, මේක අනින්ජාභි සංස්කාරය කියලා. දැන් ඊළඟට මේ සංස්කාරය අපි බලන්නට ඕනි කොහොමද මේ සංස්කාරය හැදෙන්නේ කියලාද. එහෙම නැත්නම් සංස්කාරය බැලීමෙන් අපිට එතරම්ම තේරුමක් වෙන්නේ නැහැ මේ සංස්කාරය හැදෙන විදිහත් අපි පොඩ්ඩක් බලන්නට ඕනි. පාරලිය සූත්‍රය තථාගතයන් වහන්සේ දේශනා කරනවා. අපි සාකච්ඡා කරේ කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර, එහෙම නැත්නම් පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, අනින්ජාභි සංස්කාර, වචින් සංස්කාර. දැන් මේ සංස්කාරයන් හැදෙන්නේ කොහොමද කියන එක තථාගතයන් වහන්සේ දේශනා කරනවා පාරලිය සූත්‍රය. ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කරනවා බුදුහාමුදුරුවෝ ඕ රහතන් වහන්සේලා ඒ ආර්යයන් දකින්න නැති, දන්නේ නැති පුද්ගලයේ ඒ විනී පිහිටල නැතිව ඒ පුද්ගලයේ කල්පනා කරනවායි කියලා රූපං අත්තතිවා සමුනුපස්සති. මේ රූපය මමය කියලා බලනවා කියලා. මෙහිම රූපේ මමය කියලා මෙහිම ගත්තහම යාකෝපනසා භික්කවේ සමුනුපස්සනා සංස්කාරෝ කියලා කියනවා. මෙහිම සමුනුපස්සනාව මේ රිගාඩින් එක ඉංග්‍රීසියෙන් කියනවා මේක රිගාඩ්ස් කියලා, වන් රිගාඩ්ස් ෆෝ මයිසෙල්ෆ් කියලා. මෙහිම ගැනීම තමයි මෙතන සංස්කාරය කියලා කියන්නේ. කියන්නේ සංස්කාරයේ හැදෙන හැටි තථාගතයන් වහන්සේ පෙන්නුවා. යම් කිසි දෙයක් රූපය මමය කියලා ගත්ත ගමන් ඔන්න සංස්කාරයක් හැදෙනවා. වේදනාව මමය කියලා ගත්ත ගමන් ඔන්න සංස්කාරයක් හැදෙනවා. සංඥාව මමය කියලා ගත්තත් සංස්කාරයක් හැදෙනවා. එතකොට සංස්කාරය මගේ කියලා ගත්තත් සංස්කාරය හැදෙනවා. විඥානය මගේ කියලා ගත්තත් සංස්කාරය හැදෙනවා. එතකොට මේ සංස්කාරය මොකක් නිදාන කොටගෙන තියනවද, කුමක් සමුදේ කොටගෙන තියනවද, මේකේ ඔරිජින් එක බුදුහාමුදුරුවෝ කොහොමද මේක වෙන්නේ කියන්නේ. මෙතෙන්දී තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ අවිද්‍යා සම්පස්ස වූ ස්පර්ශයෙන් ඇතිවෙච්ච වේදනාවෙන් උපාසනාලද ඒ පුද්ගලයා ඒට උපන් තෘෂ්ණාවක් තියෙනවද අන්න ඒකෙන් තමයි කියලා මේ සංස්කාරය හැදුනේ. එතකොට ස්පර්ශය අවිද්‍යා සම්පස්ස වෙන්න ඕනේ. ඒකෙන් හැදෙන වේදනාවට අපි තෘෂ්ණාවක් ඇති වෙනවා නම් මේකෙන් අපිට සංස්කාරය කියන එක හැදෙනවා. එතකොට දැන් සංස්කාරය තෘෂ්ණාවයි අතර වෙනසක් නැතුව තැනකට පේනවා මේ විදිහට බැලුවාම මේ තණ්හාවෙන් තමයි මේක හැදුනේ කියලා. එතකොට නිතරම සංස්කාර කියනකොට මතකෙට ගන්න මේ තණ්හාවක් තිබුණයි කියන එක. ඒතර අවිද්‍යා සම්පස්සේ කියලා කියන්නේ ඒ විඤ්ඤා ස්පර්ශයකට අපි දැන් ගිහ සතිත් කතා කළා යම් කිසි දෙයක් සම්බන්ධයෙන් ස්පර්ශයක් ඇති වුණාම අපි නැවතත් ඒක අර මගේය කියලා අරගෙන ඒකෙන් සුඛ සංඥාව ඇති වෙලා ආපහු ඒ ස්පර්ශයටම යනවා කියලා. එතකොට මේ විඥානීය මේ විදිහට දිගටම නැවතත් සකස් කරමින් පවතිනවා. මේ විඥානේ නැවතත් සකස් කරමින් පවතිනකොට මේ විඥානේ නිට්ටයයි කියලා කෙනෙකුට හැඟීමක් තියෙනවා. මොකද මේක නිකේටම සකස් වෙනවා. නැවතත් සකස් වෙනවා. මෙහෙම සකස් වෙනකොට මේක නිට්ටයයි කියලා හැඟීමක් ඇති වෙනවා. එතකොට මේ විඥානේ නිට්ටයයි කියන එක තමයි මෙතෙන්දි මේ ඇවිල්ලා තියෙන අවිද්‍යා සම්පස්සේ කියන එක. එතකොට මෙතන දිගට පැහැදිලි කරනවා නම් ඉතින් මේ ඒ කියන්නේ සමුදය අස්තංගමේ දැනීමක් නැතිකම තියෙනවා. මේකම ඒ ප්‍රශ්නේ වෙනවා. ඊළඟට ඒකින් ඉපදෙනා වූ වේදනාව ඒ වේදනාවට ඇලෙනවා. තණ්හාවක් ඇති වෙනවා. එතකොට මේකෙන් තමයි සංස්කාරය හටගන්නේ. එතකොට සංස්කාරයේ හැට ගැනීම මේ විදිහයි කියන එක අපි තේරුම් ගන්නවා. එතකොට මේ සංස්කාර ස්කන්ධයේ විසින් ඊළඟට තථාගතයන් වහන්සේ තවත් දේශනා කරනවා මේ සංස්කාරය කියලා කියන්නේ මොකද කියලා. ඒකෙදි තථාගතයන් වහන්සේ දේශනා කරනවා සංස්කාරය කියලා කියන්නේ මේ සංකතං අபிසංකරොන්ති කියලා. ඒ කියන්නේ සකස් කරපු දේ නැවතත් අபிසංස්කරණය කරනවා. දැන් උදාහරණයක් වශයෙන් මම යම්කිසි කෑමකට කැමති නම් ආහාරයකට හරි කැමැත්තක් තියෙනවා නම් මේ ආහාරේ මම කාලා මේක භාවිතා කරලා මේකට තණ්හාවක් ඇති වෙලා අර ඉස්සෙල්ලා කිව් විදිහට සංස්කාරයක් ඇති වෙලා තියෙනවද මේ ආහාරයම නැවතත් වෙන ගෙදරක හරි කොහේ හරි තියෙනව දැක්කහම මේසේක හරි කොහේ හරි තියෙනව දැක්කහම ඒ මොහොතේම අපි අර පුරුද්ද නිසා ඒ කලින් කරපු සංස්කාරය නැවතත් සකස් කරනවා මෙන්න ඔයා එදා කාපු කෑම මෙන්න ඒකේ මේ රූපේ මේ විදියයි මේකේ තියෙන වේදනාව මේ විදියයි මේ සංඥාව සුඛයි මේ ආදී වශයෙන් මේ සංස්කාරයේ මේකයි ඒ කියන්නේ මම කෑවනම් දැන් අද කන එක තමයි මේක මතක් කරලා පෙන්නන. එතකොට ඒකේ විඥානය සකස් කරනවා. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා රූපේ විදියට සකස් කරනවා. වේදනාව වශයෙන් සංකත කොට අபிසංස්කරණය කරනවා කියලා. සංඥාව පිණිස සංකත කොට අபிසංස්කරණය කරනවා නැවතත් හදනවා. ලන සංස්කාරයේ වෙනස සංකත කොට අபிසංස්කරණය කරනවා විඥානයේ වෙනස සංකත කොට අபிසංස්කරණය කරනවා ඒක නිසයි කියලා කියනවා මේකට සංස්කාර කියලා කියනවා. එතකොට දැන් මේ සංස්කාරයි චේතනායි අතර බැලුවහම එතනක් තියෙනවා ඒ විදිහේම සම්බන්ධතාවයක් ওই පිටකෝපදේශයේ පෙන්නනවා. මේ අපි කාමයන් ගැන කතා කළා දැන් අපි කතා කර ආහාරයක් ගැන මේ ආහාරය නිසා අපිට ඇති වෙනවා මේක මේ කාම උපාදානියන් වෙනවා කාම භවයේ කාම යෝගයේ කාම ග්‍රන්ථයේ ওই විදිහට මේවා ග්‍රන්ථ වෙලා අවිජ්ජා කාය ග්‍රන්ථ වෙලා ඒ කාමෙහි අපි සංයුක්ත වෙනවා නම් කාමෙහි සංයුක්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා අයං චේතනා කියලා කියනවා. ඒ කියන්නේ ආ කාමයන් සංයුක්ත වෙනවා. ඒකත් එක්ක අපි සම්බන්ධයි. ඒ කියන්නේ දැන් ආහාරයක් ගත්තාම අපි හිතමු ආහාර ගොඩකුයි අසුචි ගොඩකුයි මේ සුඩ තියෙනවා කියලා. එතකොට ආහාරය සම්බන්ධයෙන් කෙනෙක්ගේ සම්බන්ධතාවයක් තියෙනවා. මම මේක කන දෙයක් කනෙක්ෂන් එකක් තියෙනවා. අසුචික සම්බන්ධයෙන් එහෙම එකක් නෑ. එතකොට අරකේ සම්බන්ධය සංයුක්තයි කියලා කියන්නේ ඒකයි. එතකොට භාවිතයි කියලා කියන්නේ අපි අර ආහාරය වගේ දේවල් නම් මගේ මේ කටට දාන මම කන හපන ඒ වගේ දෙයක් අර අසුචින විසි කරලා දානවා. එතකොට අතන තියෙනවා අර කාමයන් සම්බන්ධයෙන් සංයුක්ත වීම භාවිත වීම ඊළඟට අජෝ සංඥා කියලා කියලා කියන්නේ බැහැගෙන වාසය කරනවා. අන්න මේක තමයි කියලා කියනවා චේතනාව. දැන් බලන්න එහෙනම් මේ චේතනාවෙන් නැවත නැවතත් අර දේම නැවත නැවතත් හදමින්, ඒ කියන්නේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන දේ නැවත නැවතත් හදමින් පවත්වන ගතියක් තමයි මේ චේතනාවේ තියෙන්නේ. ඒකේ බැහැගෙන ඉන්නවා. එතකොට මෙතෙන්දි චේතනාව කිව්වහම අර උපාදාන කොටස දක්වාම මනස මෙනෙහි කරන්න ඕනේ. උපාදාන තත්ත්වෙම තමයි මේක ගිහිල්ලා තියෙන්නේ, ඒ තරම් දුරකට ගිහිල්ලායි කියලා. දැන් මෙහෙම අවබෝධයක් ඇතිව සංස්කාරයන් සම්බන්ධයෙන් අපි බලමු මේ සංස්කාරයේ තථාගතයන් වහන්සේ කියන්නේ මොන ආකාරයටද මේ අතීත අනාගත පච්චුප්පන්න මේ විදිහට මේ බලන්නේ කියලා කියන්නේ. එතකොට දැන් මේ සංස්කාර ස්කන්ධය අධ්‍යාත්මික වෙන්න පුළුවන්, බාහිර වෙන්න පුළුවන්, ඕලාරික වෙන්න පුළුවන්, සූක්ෂම වෙන්න පුළුවන්. මේ විදිහට 11ක් මෙතන දේශනා කරනවා. එතකොට ඇත්තෙම කියනවා නම් මෙතන මේ කොටස් මෙහෙම වෙන්න පුළුවන් වෙයි කියන එක ගත්තොත් මේකට අපිට 12ක් වෙනවා. මොකද අධ්‍යාත්මික, බාහිර, ඕලාරික, සූක්ෂම, හීන, ප්‍රනීත, අතීත, අනාගත, පච්චුප්පන්න මේ විදිහට අපි බැලුවාම එතන කරුණු 11යි. මේ සංස්කාරස්කන්ධය සම්පූර්ණයෙන්ම මෙහිම බෙදෙනවයි කියලා දැනීමක් තියෙනවාද? එතකොට එතන කාරණා 12ක් කියන එක අවබෝධයක් තියෙනවා. එතකොට නමුත් අපි මනසෙන් මෙනෙහි කරන කාරණාවල් හුඟක් වෙලාවට 11ක් තමයි වෙන්නේ. එතකොට අතීත සංස්කාරයෝ අපි බැලුවොත් අතීත වෙච්ච, නිරුද්ධ වෙච්ච, නැති වෙලා ගිය, විපරීත, ඒ වගේ වෙනස් වෙලා ගිය සංස්කාරයන්. ඒ කියන්නේ දැන් අපි අතීතයේ අපේ තිබුණා යම් යම් ආකාර වූ කුසල චේතනාව. ඊළඟට අකුසල චේතනාව. ඒ කියන්නේ ඇහැ හේතු කොටගෙන චක්කු සම්පස්යෙන් අපිට උපන් චේතනාවක් තියෙනවා. මලක් ගත්තා. ඒ මල ලස්සනයි කියලා මට හැඟෙනකොට ඒ මල මගේ කියන ගතිය මට ඇති වෙලා තියෙනවා. ඒක දකින්නවත් එක්කම අපේ මගේ කරගන්නවා. මේක මේ තණ්හාවත්. ඒක නිසා තමයි කවුරු හරි ඒක කඩනවා නම් ගන්නවා නම් අන්න මේ මගේ මල ගත්තා කියලා කල්පනා වේ. දැන් අපි හිතුව දෙන්නේ පූජා කරන්න යනවා නම් මල් අර ඒ මගේ මල් බාස්කට් එක හදනකොට අර ඇවිල්ලා ගත්තත් අර මලත් ඒක මගේ මල. අන්න ඒ වගේ අර ඇහැෙන් අරක දකින්නකොටම ඒ ඇති වෙච්ච චේතනාවන් තියෙනවා. එතකොට ඉතින් මේක කුසල පැත්තට යන්න පුළුවන්, අකුසල පැත්තට යන්න පුළුවන්. ඉතින් අපි මල සම්බන්ධයෙන් කවුරුන්වත් බුදුහාමුදුරන්ට පූජා කරන්න කියලා කල්පනා කරාම සතුට වෙනකොට අන්න කුසල පැත්තට යනවා. අනේ මගේ මල නැතුණයි කියනකොට අකුසල පැත්තට යනවා. ඉතින් අර තමන් ඒක ගන්න විදිහට තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට සෝත සම්පස්යෙන් එතනත් ඊළඟට මේ කනයි සද්දයයි ඇහිලා අපිට ඇති වෙනකොට එතනත් ආයේ විදිහටම ඇති වෙනවා චේතනාව. දැන් මේ විදිහට අපිට පේනවා මේ අතීතය කියලා කියන්නේ මේ නිරුද්ධ වෙලා ගිය දේවල්. අතීතයේ තිබිච්ච අමෝ චේතනාවක් තිබිලා ඒ චේතනාවන් නැති වෙලා ගියාද, ඒ චේතනාවන් නැති වෙලා ගියාද, ඒ තමයි අතීත චේතනාව. අනාගත සංස්කාරය කියලා කියන්නේ හට නොගත් ඒවා. දැන් අපි හිතමු අපි කල්පනා කරනවා මේ මම අනාගතයේ මෙන්න මේ විදිහට මම මේ විදිහට පින්කම් කරනවා, මේ විදිහෙන් දේවල් කරනවා කියලා අර අපි අදිස්ථානයක් හිම් කරගෙන එහෙම ඉන්නවා. අපි හිතමු සල්ලි එහෙම එකතු කරගෙන. එතකොට එකතු කරනකොටත් ඒකේ කුසලයේ තියෙනවා. ඊට පස්සේ අපි ඔය අපි කියමු අපි එහෙම කරලා දානයක් දෙනවා හරි වගේ දෙයක් කරනකොට එතකොට ඒ අනාගතයේ ඊටන සංස්කාරය මම අනාගතයේ මෙහෙම වෙනවා, මම මේ විදිහට භාවනා කරනවා. ඒවයි උපා චේතනාවන් තමයි මෙතන තියෙනවා අනාගත සංස්කාරය කියන්නේ. එතකොට අපි දැන් බලුවා අතීතයක බලුවා අනාගතයක බලුවා. එතකොට දැන් වර්තමානයේ අපි හිතමු අපි දැන් මේ වෙලාවේ ධර්ම සාකච්ඡා කරන ඊළඟට අපි යම් භාවනාවන් කරන අවස්ථාවක ඒ වෙලාවේදී තියෙනා වූ චේතනාවන්. ඉතින් මේකත් අර විදිහටම ඇහැ රූපය ගැටිලා චක්කු සම්පස්සේ ඇති වෙනවා මං යම් කිසි චේතනාවක්. ඊළඟට කනයි සද්දයයි ඇවිල්ලා ඇති වෙන චේතනාව, ගාන සම්පස්ස චේතනාව, ජීවා සම්පස්ස චේතනාව, කාය සම්පස්ස චේතනාව, මනෝ සම්පස්ස චේතනාව කියලා දෙන ආකාරයකට අපිට කියන්න පුළුවන් මේවා මෙහෙල දැන් හටගත්ත ඉපදිච්ච චේතනාව. ඊළඟට අධ්‍යාත්මික සංස්කාරයෝ කියලා කියන්නේ මේ ඒ ඒ සත්වයන්ගේ අධ්‍යාත්මී තමා තුළ ඇති වෙලා තියෙන මේ උපදින ඉපදිච්ච මේ උපදින්නා වූ සංස්කාරය. ඒකත් අර විදිහටම අර හය ආකාර වෙනවා. චක්කසෝත ගාන ජීවා කාය මනෝ කියලා ඒ ඒ හය ඒ ස්පර්ශයෙන් ඇති වෙන්නේ. එතකොට මේ චේතනාව ඇති වෙන්නේ ස්පර්ශයෙන්ම තමයි. එතකොට ඇහැ රූපය ගැටලලා චක්කු විඥානය ඇති වුනාම චක්කු ඒ තුනේ එකතුව තමයි ස්පර්ශය කියන්නේ. ස්පර්ශයෙන් තමයි මේ චේතනාව ඇති වෙන්නේ. ස්පර්ශයෙන් තමයි වේදනාව ඇති වෙන්නේ. ස්පර්ශයෙන් තමයි සංඥාව ඇති වෙන්නේ. ස්පර්ශයෙන් තමයි චේතනාව ඇති වෙන්නේ. එතකොට අර මෙතන මේ පිළිවෙලකට යන්නේ හුඟක් වෙලාවට මේ රූපය තියෙනවා. මේ රූපය ඇහි රූපය ගැටලයි චක්කු විඥානය ඇති වුණාම ඉතින් අපිට උතනදි ස්පර්ශයක් ඇති වෙනවා. එතකොට රූපය හේතු වුණා මේ ස්පර්ශය ඇති වෙනවා. ඒ ස්පර්ශයෙන් අපිට අර සකස් කරන වූ වේදනාවක් තියෙනවා. ඒ සකස් කරන්නා වූ සංස්කාර ස්කන්ධයේ විසින් සකස් කරන්නා වූ වේදනාව අපි සංඥාවෙන් දැනගන්නවා. ඒ සංඥාවෙන් දැනගත්තාම මේක සුඛයි කියලා දැනුණාම ඒ සුඛ සංඥාව හේතු කොටගෙන කෙනෙකුට චේතනාවක් නැති වෙනවා. ඉතින් ඒක තමයි අර මම කියලා ඊළඟටත් ගන්න. එතකොට මේ විදිහට මේ අධ්‍යාත්මික දේවල් ඇති වෙනවා ඒ සත්‍යයන්. මේ විදිහට බාහිර බුද්ධලේඛන ඒ පුද්ගලයාගේ අධ්‍යාත්මී ඒ පුද්ගලයා තුළ බාහිරව ඒ ඉපදින සංස්කාරයන් තියෙනවා. දැන් අපි දකිනවා මිනිස්සෙක් මේ ප්‍රාණඝාතයක් කරනවා. ප්‍රාණඝාතයක් කරන වෙලාවෙදී එයාගේ ඒ සංස්කාරයන් ඇති වෙනවා. ඒතකොට බාහිරව අපිට මේක දකින්න පුළුවන් මේ පුද්ගලයා මේ පව් වැඩක් කළා. පාපක චේතනාවක් ඇති වුණා කියලා අපිට හැඟීමක් ඇති වෙනවා. නමුත් මෙතන බාහිර සංස්කාරය කියන්නේ අර පුද්ගලයා මේක කළායි කියලා දැනගෙන ඒ පුද්ගලයා තුළ ඇති වෙන ඒ සංස්කාරය. ඊළඟට ඕලාරික සූක්ෂම සංස්කාරය කියලා කියන්නේ මේ අකුසල සංස්කාරයන් ගත්තාම ඕලාරිකයි කියන්නේ. ඒ කියන්නේ අපි ප්‍රාණඝාතයක් කරන වෙලාවදී අදින්නාදාන මේ වගේ දෙයක් කරන වෙලාවකදී අපිට තියෙන අකුසල සංස්කාර අකුසල චේතන ඒක ඕලාරිකයි. ඒක ග්‍රොස් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. ඊළඟට කුසල සංස්කාරයන් කරන වෙලාවේදී එහෙමත් නැත්නම් අපි තියෙනවා නම් මේ කුසල් අකුසල් නොවන ධර්මයන් කියන්නේ මාර්ග චිත්තයන් මාර්ගඵල චිත්තයන් වැනි චිත්තයන් පවතින අවස්ථාවේ ඒව බොහොම සූක්ෂමයි. අරක පව කරන අවස්ථාවේදී ඕලාරිකයි කුසල අවස්ථාවන් සූක්ෂමයි කියලා ගන්න. එතකොට දැන් කුසල ව්‍යාකෘත සංස්කාරයෝ ඕලාරිකයි කියලා ගන්නවා. ඒ කියන්නේ මේ දෙකම තියෙනකොට කුසල අකුසල තියෙනකොට ඕලාරික වෙනවා. ඊළඟට අව්‍යාකත කියලා කියන්නේ අර මාර්ගඵල මාර්ග චිත්තය වගේ සුදුත් නොවන කලුත් නොවන ධර්මයන් ඇති අවස්ථාවදී ඒකද තියෙනකොට සුක්මෙන් සියුම් කියලා ගන්නවා. එතකොට දැන් මෙතන දැන් මේ වේදනාව සම්බන්ධයෙන් ගත්තත් දුක් වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයන් දැන් ඕලාරික වෙනවා. දැන් අපි දැන් සංස්කාරයන් ගැන කතා කරනකොට අපි දැන් කුසල අකුසල වශයෙන් මොහොම බැලුවා. ඊළඟට වේදනාව අනුව බලනවා. වේදනාව අනුව සම්බන්ධ වෙලා තියෙනකොට දුක වේදනාව අනුව, ඒ කියන්නේ මට කවුරු හරි ගහලා හරි ඒ වගේ මට දුක්ඛයක් ඇති වෙන අවස්ථාවක් තියෙනවානේ. ඒ සංස්කාරයන් ඕලාරිකයි. තවත් උදාහරණයක් ගන්නවා නම් හොඳ උදාහරණයක් තමයි කෙනෙක් කල්පනා කර කර ඉන්නවා නම් අනේ මං කවද්ද රහත් වෙන්නේ, රහතන් වහන්සේලා හොඳට මේ හොඳ තත්ත්වයකට ගිහිල්ලා ඉන්නවායි කියලා. එතකොට එතන ඕලාරික ගතියක් තියෙනවා. ඊළඟට මේ උපේක්ඛාව සහිතව සුඛයක් හෝ උපේක්ඛාවක් සහිතව තියෙනකොට ඒ සංස්කාරය සියුම් සංස්කාරයක් වෙනවා, සුකුමා කියලා කියනවා. එතකොට ඊළඟට දැන් මේ විදිහට තමයි දිගින් දිගටම යන්නේ ඒ වේදනාව සම්බන්ධයෙන් අර සියුම් අවස්ථාවක් තියෙනවා, ඕලාරික අවස්ථාවක් තියෙනවා. දැන් අදුක්කම සුඛ වේදනාවයි සම්ප්‍රයුක්තව ඇති වෙන දින සංකාරයක් තියෙනවද, චේතනාවක් තියෙනවද, ඒක සුකුම් වෙනවා සියුම් වෙනවා අර මේ දුක වේදනාවක් සහිතව, එහෙම නැත්නම් සුඛ හෝ දුක වේදනාවක් සහිතව තියෙන එක රළු ගතියක් තියෙන ඕලාරික බවට භක්තිචේ භක්තිය. මේ විදිහටම බලන්න පුළුවන් මේ සමාධිය තියෙන පුද්ගලයායි සමාධිය නැති පුද්ගලයායි. සමාධිය තියෙන පුද්ගලයාගේ ඒ කියන්නේ අපි ධ්‍යාන ඵලයන් ලැබලා ඉන්න අවස්ථාවේදී සමාපන්නයකින් ඒ ධ්‍යාන ඵලයන් ලැබලා තියෙන සංස්කාරයන් ගත්තාම ඒක සියුම් ගතියක් සියුම් අර එහෙම නැතිව සමාධියක් නැතුව ඉන්නකොට අපි හිතමු අපිට සමහර වෙලාවට තරහ ගිහිල්ලා තියෙනවා. ඒ වගේව ගත්තාම ඕලාරික ගතියක් දෙයට පේනවා. මේ වගේම ආශ්‍රෝසහිත කියලා මෙතෙන්දී ආපහු වෙන් කරනවා. ආශ්‍රෝසහිතව තියෙනකොට නිතරම බලන්න ආශ්‍රෝයන් තියෙනකොට අපිට කාමාශ්‍රව භවආශ්‍රව මේ පැත්ත තියෙනකොට ඒක ඕලාරිකයි. ඒ වගේම අනාශ්‍රව වෙච්ච රාතන් වංශයේගේ චෛත්‍ය බැලුවාම ඒක බොහොම සූක්ෂම තත්ත්වයක ඒක තියෙනවා. ඒකට මේ විදිහට මේ සංස්කාරයන් ගත්තාම ඕලාරික සූක්ෂම වශයෙන් වෙන්නේ. දොඩ හීනපනීත කියලා ගත්තොත් මෙතෙන්දී තාපව අකුසල් සංස්කාරය නිතරම අර හීන කොටට යන්නේ. රූපයේ හීන කියන්නේ අපි නිකන් රූපයක් නම් මේක ජරාවක් වශයෙන් සලකපු පහ කරපු විදිය රූපයක්. එතකොට ඒකක් සම්බන්ධයෙන් අපිට ඇති වෙලා තියෙනවා යම් කිසි සංස්කාරයක්. ඉතින් ඒ අකුසල සංස්කාරය කියන්නේ අපි සතෙක් මරලා ඇති වෙච්ච සංස්කාරය ඒක හීනයි. එතකොට කුසල ගත්තහම කුසල සංස්කාරය ප්‍රණීතයි කියලා ගන්න. එතකොට කුසල සංස්කාරයෝ හීන වෙනවා හොඳ ඒ කියන්නේ හොඳ මේ කලුත් සුදුත් නොවන සංස්කාරයක් ගත්තාම ප්‍රණීත වෙනවා. ඒ විදිහට සාපේක්ෂවයි අපි ඒක බලන්නේ. දුක වේදනාව හා සංයුක්ත සංස්කාරෝ හීන වෙනවා. සුඛ මේ කියන්නේ උපේක්ෂා වේදනාව සංස්කාරයෝ ප්‍රණීත වෙනවා. ඊළඟට සමාධිගත චිත්තේ ඒ කියන්නේ ධානය සහිතව ධානය රහිතව. එතකොට හීන වෙනව ධානයෙන් රහිත අවස්ථාවේදී ප්‍රණීත වෙනව ධානයෙන් සහිත අවස්ථාවේදී දන්නවා ධානයෙන් තියෙනකොට අර ප්‍රීතිය සහිතව ඉතින් ඒ ප්‍රීති සුඛය සහිතව ඒ භාවනාව කරගෙන යන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී ඒක බොහෝම හොඳ ප්‍රණීත සංස්කාරයක් තියෙනවා. දැන් මේක ආපහු මෙහෙම සුඛ වුණත් ඊටත් වඩා හොඳයි අර මාර්ගඵල චිත්තයන් වල තියෙන සංස්කාරයන් ගත්තාම. ඉතින් ඒක බොහොම ප්‍රණීතයි. ඉතින් අන්තිමට නිරෝධ සමාපත්තිය තියෙන එක බොහොම හොඳ විදිහට තියෙනවා. ඉතින් එතෙන්දී සංස්කාරය ගැන කතා කරන්නේ මොකද සංස්කාරය දැන් නිවසඤ්ඤාන ආසඤ්ඤායතනෙට කෙනෙක් ගියා නම් එතෙන්දී ඒ පුද්ගලයාගේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ එයාගේ එයා ඉන්නේ අර කලින් කරපු සංස්කාරයන් උඩ විතරයි. එයා අලුතෙන් එකක් හදන්නේ නැතුව ඉන්නේ. එතකොට නිරෝධ සමාපත්තියට ගත්තාම සංඥාවන් චේතනාවන් නැති හින්දා ඉතින් මුකුත් මේවා එන්නේ නැහැ. හැබැයි එතෙන්දී ඒත් බොහෝම ඉහළයි ප්‍රණීත තත්ත්වයක් තියෙන්නේ. සුඛ තත්ත්වයක් තමයි ඒක පෙන්වන්නේ. ඉතින් කෙනෙකුට මේක පැහැදිලි කරගන්න බැරි වෙන බව දැනගෙන තථාගතයන් වහන්සේම දේශනා කරනවා මේ කෙනෙක් මේ දැන් සුඛයි කියන එක දැනින්නේ වේදනාවෙන්. දැන් වේදනාව නැති වුනහම කොහොමද කියලා ඉතින් තථාගතයන් වහන්සේ පෙන්වන්නේ මේ මම් කිසි දෙයක් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඕනම දෙයක් ඒ සුඛේ ඇතුළත් වෙන දෙයක් ගතුනේ ඒක සුඛයි කියන එකයි ගන්න. ඉතින් අනිරෝධ සමාපatti සුඛ නිසා ඒ සුඛ පුද්ගලයාට ඒක සුඛයි කියන එක ගන්න පුළුවන්. එතකොට දුර වූ සංස්කාරයන් ගත්තාම කොහොමද මේ සංස්කාරයන් දුර වෙන්නේ කියන එක. අකුසල සංස්කාරයයි කුසල සංස්කාරයන් කෙරෙහි බැලුවහම දුර වෙනවා. ඒ කියන්නේ මම පව කරන අවස්ථාවක තියෙන මගේ චිත්තේ චේතනාවන් ගත්තාම බොහෝම සෞතු චේතනාවන් තියෙන බොහෝම නරකයි. කුසල කරන අවස්ථාවේදී මම බොහෝම ප්‍රබාස්වරයි චිත. ඉතින් ඉතින් මගේ චේතනාව බොහොම හොඳයි. ඒකට මේ දෙක අතර ආහසද පොළොවද වගේ ඒ දුර තියෙනවා. ඒතර මේ විදිහටම ඉතින් අපි අර කුසල මේ අකුසල වශයෙන් මේක බලාගෙන යනවා. එතකොට දැන් මේ දුක වේදනාව හා සංයුක්ත සංස්කාරය දැන් අපි ඊළඟට වේදනාව බලනවා නම් ඒ සංස්කාරය මේ සුඛ වේදනාව අතරගත්තාම ඒ සංස්කාරයේ තියතර ඒ දෙය දෙකෙන් දුර වෙනවා, ඈත් වෙනවා. දුක වේදනාව සුඛ වේදනාවෙන් ඈත් වෙනවා වගේ ඒක සංයුක්තව අපිට ඇති වෙන චේතනාවන් තර විදිහටම ඒකින් එකින් ඈත් වෙනවා. එතකොට මේ විදිහට මේ සමාධිය සහිතව තිනකොට යම් වූ වේදනාවක් තියනවද සංස්කාරයක් තියනවද සමාධිය නැති අවස්ථාවේ සංස්කාරය මේ විදිහට මේ දෙකෙන් මේ දෙක ඈත් වෙනවා. ඉතින් හොඳට පේනවා අපි සාමාන්‍යයෙන් ඉන්නවා තරහ ගිහිල්ලත් ඉන්නවා වෙන්න පුළුවන්. ඊට පස්සේ භාවනා කරන්න ගිහින් බොහොම සාන්ත ගතියෙන් තමන් ඉන්නවා. එතකොට පේනවා අර සංස්කාරයයි මේ සංස්කාරයයි අතර කොච්චර වෙනසක් තියෙනවද, දුරක් තියෙනවද කියන එක දෙනකොට කල්පනා කරනවා මේක කොච්චර හොඳයිද කියන්නේ. ඒත් මේ විදිහේ දුරක් මේ දෙක අතර තියෙනවා. එතකොට මේ සංස්කාරයන් මේ විදිහට අපි බලනවා, මේ ආසන්න වෙන්නේ කොහොමද කියන එක බලනවා. මේ ආසන්න සංස්කාරයන් කියන එක දැන් අකුසල සංස්කාරයන් අකුසල සංස්කාරයන්ට ආසන්න වෙනවා. ඒ කියන්නේ පව කරනායි එකතු වෙනවා කියන්නේ. ඒ වගේ දැන් කෙනෙකුට මේ ප්‍රාණගත දැන් තරහ ගිහිල්ලා ඉන්න මිනිස්සෙකුට ඊළඟ මොහොතේදී ඇති වෙන්නේ තරහ යන ඒවා තමයි. ඒ මම තරහ ගිහිල්ලා නම් ඉන්නේ මට ඊළඟ මොහොතේ කවුරු හරි කතා කරත් තරහක් යන්නේ යන්නේ. ඒ වගේ බලන්න අර අකුසල සංස්කාරය නිසා අකුසල සංස්කාරයට ආසන්න. කුසල සංස්කාරේ කුසල සංස්කාරයට ආසන්නයි. පින් කරපු මනුස්සයා දැන් අපි හිතමු දන් දීලා ඒ වගේ එහෙම කරගෙන ඉන්න අවස්ථාවක ගත්තාම, එතකොට තව කෙනෙක් ඉල්ලුවා වුණත් ඒ දන් දෙන්න තරම් තමන්ගේ කැමැත්තක් තියෙනවා. අර දෙනකොට දීගෙන යන ගතියකුත් තියෙනවා. ඒ වගේ තමයි භාවනා කරනකොට කෙනෙකුට අර හොඳ සුඛ වේදනාවන් එහෙම ඇති වෙලා තියෙනවා. ඒ සුඛ වේදනාවම ඊළඟට සුඛ වේදනාව පවත්වන්න ආසන්නව පවතින. මේ විදිහටයි අපි බලන්නේ. එතකොට දුක වේදනාවේ සම්ප්‍රයුක්තව තියෙන සංස්කාරය දුක වේදනාවට සම්ප්‍රයුක්තව ආසන්න වෙලා පවතින. සුඛ වේදනාව හා සම්ප්‍රයුක්තේ සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයන්ට ආසන්න වෙලා පවතින. උපේක්ෂා වේදනාව උපේක්ෂා වේදනාවට ආසන්න වෙලා තියෙනවා. ඊළඟට සමාධිය තියෙනකොට ධානයන් ලැබනකොට ධානයන් ලැබු පුද්ගලයාගේ සංස්කාරයයි මේ ධානය මේ ඒ සංස්කාර දෙක එක පැත්තට තමයි යන්නේ. මේ දෙක ආසන්නයි. ඊළඟට මේ ධානය නැති එක්කිනාගේ සංස්කාරයන් ධානය නැති එක්කිනාගේ සංස්කාර ආසන්නී තියෙනවා. ඒ කියන්නේ එකම පුද්ගලයාගේ අවස්ථා දෙක ගත්තොතින් ඒ පේනවා මේ 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 දෙකම එකම ආසන්නී තමයි පවතින්නේ කියලා. එතකොට මේ ආශ්‍රයයන් නැති අවස්ථාවේදී ඒ සංස්කාරය අනාශ්‍රව සංස්කාරයන්ට තමයි ආසන්න වෙන්නේ. එතකොට උදාහරණ කෙටියෙන් බලනවා නම් අර හොඳ ගොඩ තමයි හොඳ ගොඩේ තියෙන්නේ, නරක ගොඩ තමයි නරක ගොඩේට ආසන්න වෙලා තියෙන්නේ. හොඳ ගොඩයි නරක ගොඩයි අතර ලොකු දුරක් තියෙනවා කියන එක තමයි අර මුලින් පෙන්නන්නේ දුරේ සංස්කාරයේ තියෙනවා කියලා. දැන් මේ විදිහටම මේ විඤ්ඤාණස්කන්ධය අපිට බලන්න පුළුවන්. මේ විඤ්ඤාණස්කන්ධයත් එතකොට අධ්‍යාත්මික වෙනවා, බාහිර වෙනවා, අනාගත වෙනවා. මේ විදිහට විඤ්ඤාණස්කන්ධය තියෙනවා. එතකොට අතීත විඤ්ඤාණය කියලා කියන්නේ දැන් මට ඇහැ රූපයයි කැටිලා ඒ චක්කු විඥානේ යම් කිසි රූපයක් දකින්න අපේතුම අපි අනුරාධපුරේ ගිහිල්ලා ඒ ජයශ්‍රී මහා බෝධිය දැකලා යම් වූ විඥානයක් කෙනෙකුට ඇති වෙලා තිබුණා. දැන් ඒ විඥානේ දැන් නැහැ, මේ වෙලාවේදී නැහැ. හැබැයි මතක් කරගත්තොත් නෑ මනෝ සංචේතනා උඩ ආපහු ඒවයි දකින්න පුළුවන්කම තියෙනවා. අර විදිහටම ලක්ෂණ ඇති වෙන්නේ යම් ආකාරයකට මනසෙන් හැදිච්ච දේ අනුව ඒකේ සකස් කිරීමක් තියෙනවා. මේ විදිහට මේ අතීතයේ ඉතින් මේ සද්ද, ගන්ධ, රස, ස්පර්ශ සම්බන්ධයෙන් ඇතිවෙච්ච විඥානය මේ අතීත විඥානය වෙලා තියෙනවා. අනාගත විඥානය කියලා කියන්නේ අනාගතේ ඇති වෙන්න පුළුවන් විඥානය. දැන් අපි කෙනෙක් අපි හිතමු කල්පනා කරනවා මම මැරිලා ගිහිල්ලා මේ දිවි ලෝකෙ මේ විදිහට ඉපදිලා මම මෙහෙම ඉන්නවා කියලා. අන්න අර ඒ විදිහට තමයි අනාගත විඥානයන් ගැන අපි කල්පනා කරන්නේ. මේ විදිහට වෙන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් මම අද මෙහි ඉන්නවා, මං හෙට කැන්බරා යනවා, එතකොට මම මේ මේ මෙහෙම මෙහෙම කරනවා, ඒ වගේ ආදි වශයෙන් කල්පනා කරලා ඒ විඥානයන් අපි සකස් කරනවා. ඉතින් මේකත් සංස්කාරස්කන්ධයේ විසින්මයි ඒ නැවත නැවතත් ඒ සකස් කරන්නේ. එතකොට පත්‍යුප්පන්න විඥානය කියලා කියන්නේ අර ඇහැ රූපය ගැටලා චක්කු විඥානයක් ඇති වෙන මොහොතේදීම අපිට ඇති වෙන විඥානය අපි කියනවා චක්කු විඥාන වශයෙන් අපි හඳුන්වනවා. කනයි සද්දයයි ගැටිලා තියෙනකොට මේ හේතු ඒකෙන් සෝත විඥානය ඇති වෙනවා. එතකොට මේ තුනේ එකතු තමයි අපි ස්පර්ශය කියලා කියන්නේ. ඉතින් මේකත් එක්ක දිගින් දිගටම මේ ධර්ම පරම්පරාව පවතිනවා. ඉතින් මේ විඥාණය ඕනම වෙලාවක මොකක් හරි එකක් අල්ලගෙන තමයි ඉන්නේ. විඥාණය දැන් අපි කබලිකාර ආහාර පැත්තෙන් ගත්තොත් එහෙම ඒ ආහාර හේතු කොටගෙන අපි ඒකට කැමති වෙලා බොහෝම යනවනම් ඒක හේතු කොටගෙන රාග සල්ලේ ඇති වෙලා ඒ විඥාණය එතකොට ඒ අවස්ථාවේ රූපය අල්ලගෙන ඉන්නේ. එහෙමත් නැත්නම් මට මේ දේ ස්පර්ශ වෙලා ඇහිං ස්පර්ශ වෙලා හිම තිනවද ඒ ස්පර්ශයේ හේතු කොටගෙන මම මේ ද්වේෂයෙන් අගතියටත් ගිහිල්ලා මගේ විඥානේ අල්ලගෙන ඉන්නවා අර වේදනාව. ස්පර්ශය නිසා ඇති වෙන වේදනාව. එහෙමත් නැත්නම් මේ සංඥාව නිසා අපිට චේතනාවක් නැති වෙනවා. ඒ චේතනාහාරය ලැබුණාම ඒ හේතුවෙන් නම් මේක හට අරගෙන තියෙන්නේ. එතෙන්දී මේ සංඥාවල්ගෙන මේ විඥානේ පවතිනවා. එහෙමත් නැත්නම් මේ විඥානේ අපි කිව්ව සකස් කරන්නේ සංස්කාර ස්කන්ධය විසින් කියලා මුලදෙම. ඒ සංස්කාර ස්කන්ධය විසින් විඥානේ යමක් සකස් කරලා තියෙනකොට මේ අපි මෝහයෙන් අගතියට ගිහිල්ලා මේ අවස්ථාවේදී අපේ මේ විඥාණය අල්ලගෙන ඉන්නේ අර එයාව හදන සංස්කාරයමයි. එතකොට හදන සංස්කාරය අල්ලගෙන විඥාණය ඉන්නවා. ඒ ඕනම වෙලාවක මේ විඥාණය මොකක් හරි එකක් අල්ලගෙන ඉන්නවයි කියන එකත් මතක තියාගන්න. පච්චුප්පන්න විඥාණය ඕන වෙලාවක එකක් අල්ලගෙන තමයි ඉන්නේ. අධ්‍යාත්මික විඥාණය කියලා කියන්නේ ඒ සත්‍යයන්ගේ අධ්‍යාත්මී තමා තුළ පවතිනා වූ විඥාන. ඉතින් මේකත් චක්කු විඥාන, සෝත විඥාන, විඥාන හය වශයෙන් වෙනවා. බාහිර විඥානය කියලා කියන්නේ බාහිර සත්‍යයන්ගේ ඒ විඥානයි. ඕලාරික සූක්ෂම විඥානය කියලා කියන්නේ ඉතින් අකුසල විඥානය ඕලාරිකයි, ග්‍රොස් විඥානය අකුසල සිතක තියෙන්නේ. ඊළඟට කුසල සිතක් ගත්තොත් ඉතින් අපිට ඇති වෙන විඥානය සූක්ෂම විඥානය වෙනවා. මේ වගේම සුඛ වශයෙන් ගත්තාම සුඛ උපේක්ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත යම් විඥානයක් ඉතින් ඒක සූක්ෂම වෙනවා. දුක වේදනාව සම්බන්ධයෙන් එක ඕලාරික වෙනවා. එතකොට දුක එක නිතරම අර ඕලාරිකයි, සුඛ එක හොඳ පැත්තට යනවා. සුඛ එක අපි බැලුවොත් එහෙම අර කලුත් සුදුත් නොවන ධර්මය යනවා. එතකොට සුඛ එකට වඩා උපේක්ෂා එක හොඳ පැත්තට තියෙනවා, සූක්ෂම පැත්තට තියෙනවා. දැන් මේ විදිහටම අර ඉස්සෙල්ල කතා කළා වගේ අර සමාධිය ධානයෙන් ලැබිච්ච විඥානය, ධානය නැති විඥානය, ධානයක් නැති අවස්ථාවේදී විඥානය ගත්තාම ඒක ඕලාරිකයි, ධානය තියෙන අවස්ථාවේදී සූක්ෂ්මයි. මේ විදිහටම ආශ්‍රව සහිත, ආශ්‍රව රහිතව. එතකොට ආශ්‍රවයන් සහිත ඒක ඕලාරිකයි, අනාශ්‍රව වුණාම සූක්ෂ්මයි. හීන ප්‍රනීතයි කියලා කියන්නේ එතකොට අකුසල විඥානේ හීනයි, කුසල විඥානය ප්‍රණීත වෙනවා. මම හොඳ මම ප්‍රාණඝාතයක් වාගේ කරන අවස්ථාවක මට තියෙන්නේ අකුසල විඥානය. ඒ අකුසල විඥානය මේක බොහොම හීනයි. මම කුසලයන් දානයන් දෙන වාගේ අවස්ථාවක්, එහෙම නැත්නම් සතෙක් මම නිදහස් කරන අවස්ථාවක, ඒක බොහොම ප්‍රණීතයි. අර කල්පනා කරන්නත් ඒක නැවත නැවත ප්‍රණීත භාවයක් තියෙනවා. මේ විදිහටම අපිට පේනවා මේ දුක වේදනාව එක හීනයි, සුඛ වේදනාවෙන් සම්බන්ධ වෙලා විඥානයක් ඇති වෙලා තියෙනවා නම් ඒ විඥානේ ප්‍රණීතයි කියන්නේ. ඒ වගේම ධානයෙන් සම්බන්ධයෙන්, ආශ්‍රව සම්බන්ධයෙන් අර ඉස්සෙල්ල අපි ගලුවා වගේම බලන්න පුළුවන්. ඊළඟට දුරේ විඥානේ කියලා කිව්වහම මේ අකුසල විඥානේ කුසල ව්‍යාකෘත විඥානයෙන් දුර වෙනවා. දැන් අකුසල චිත්තේ තියෙන එක කුසල සහිතව එකෙන් ගත්තාම මේ දුරයි. කුසල ව්‍යාකෘත විඥානේ අකුසල විඥානේ දුර වෙනවා. දෙපැත්තටම යනවා මේ. අරකින් මේකට ඈතයි. මේ විදිහටම අපි දුක වේදනාව හා සංප්‍රයුක්ත විඥානේ උපේක්ෂ මේ සුඛ වේදනාව හා සංප්‍රයුක්ත විඥානේ ගත්තාම දුර වෙනවා. ඊළඟට සුඛ වේදනාවයි උපේක්ෂා වේදනාව ගත්තාම මේ දෙකත් දුර වෙනවා. එතකොට මේක අනිත් පැත්තට බැලුවාම අපිට කියන්න පුළුවන් උපේක්ෂා වේදනාවේක සුඛයකට වඩා දුරයි, සුඛයක උපේක්ෂා වේදනාවෙන් දුරයි කියලා අර දෙපැත්තට A and B කියනවා වගේ මේක බලන්න. එතකොට දැන් මේ විදිහටම අර සමාධිය සහිතව, ධානයෙන් සහිතව තියෙනකොට ඒකේ දුරතාවේ තියෙනවා. ඊළඟට මේ ලං වෙන විඥානේ මේ වැළුවතින් හිම අපිට මේ එකෙට එකක් ආසන්න වෙන එක අකුසල විඥානය, අකුසල විඥානයට ආසන්නයි. මේ විඥානයන් ගත්තාම එක විඥානයකින් විඥානය නිසා අපි දන්නවා දැන් පටිච්චසමුප්පාදේ අවිද්‍යාපත්‍ය සංඛාර සංස්කාර වලින් තමයි මේ විඥානය හදන්නේ. විඥානේ නාම රූප හැදෙනවා, නාම රූපෙන් ආපහු විඥානය හැදෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා නිදාන සම්පත්තියේ සංස්කාරයන්ගේ විඥානය හැදුවා, විඥානයන්ගේ සංස්කාරය හැදෙනවා. ওই දෙක කැරකී ඉන්න එක තමයි තියෙන්නේ. එතකොට දැන් නාම රූප ගත්තාම අපිට චේතනාවන් තියෙනවා. ඒ චේතනාවන් උද ආපව සංස්කාර ස්කන්ධය විසින් නැවතත් සකස් කරනවා විඥානය. එතකොට දැන් අපි අපේ අකුසල තිතක් හැදිලා තියෙනවා නම් ඊළඟ මොහොතේ තියෙන විඥානයත් ඒ දෙක බොහොම ආසන්නයි. මොකද දැන් අපි හිතුව කෙනෙක් අපරාධි මට මේ විභාගෙට ලියා ගන්න බැරි වුණා, මේ ප්‍රශ්නේ වැරදුනා වගේ කියලා කුක්කුච්චේ සහිත ඔයා කල්පනා කර කර ඉන්නකොට ඊළඟට හැදෙන සිතත් ඒ විදිහමයි. කුක්කුච්චේ සහිතයි අර ඒ දෙක අපරාධය අපරාධ ගීගයා ඉන්නවා. අකුසල විඥානේ අකුසල විඥානට ආසන්නයි. ඒක අර එක ළඟ යන රූප මේ ලූප් එකක් වාගේ මේ බොහොම තදින් අරකින් මේක හදන බොහොම ආසන්නී තියෙන. ඒ වගේම තමයි කුසල විඥානේ කුසල විඥානට ආසන්නයි. අපි හිතමු මේ ධානයන් වාගේ එහෙම හොඳ තත්ත්වයන් පවත්වනකොට ඒ දෙක ඒ ආසන්නී තියෙන. එතකොට දුක වේදනාව සංප්‍රයුක්ත විඥානි දුක වේදනාව කියන්නේ දුක් වෙවි ඉන්නවා නම් තමන්ට දුකම තමයි දැනෙන්නේ. දුක වෙනවා. ඉතින් ශෝක පරිදේව ඇතුව ඉතින් ශෝක කර කර ඉන්නවා. ඒ කියන්නේ දැන් ඉතින් කවුරු හරි කෙනෙක් මලහාම රාම්මේ තාත්තිගෙ කී අඬා අඬා ඉඳලා ඒ පුද්ගලයාගේ තියෙන කතා කරනකොට හැම වෙලෙම වචන පිට වෙන්නේ ඔක්කොම අර දුක සහිතමයි. ඒ දුකටම තමයි දුක හේතු වෙලා තියෙන්නේ. සුඛ වේදනාව සහිතව දිනකොට සංප්‍රයුක්ත විඥානි සුඛ වේදනාව සංප්‍රයුක්ත විඥානිට ආසන්නයි. උපේක්ෂා වේදනාව සංප්‍රයුක්ත විඥානේ උපේක්ෂා වේදනාව සංප්‍රයුක්ත විඥානේට ආසන්නයි. ඒ වගේම ධ්‍යාන සමාපත්තිය තියෙනකොට ධ්‍යානයන්ගේ ඒ විඥානය නිගනි ධ්‍යාන විඥානයට ආසන්න වෙනවා. ඒක නිදන් ප්‍රථම ධ්‍යානෙන් ဒုတိය ධ්‍යානෙට ဒုတိය ධ්‍යානෙන් ဒုတိය ධ්‍යානෙට ඒ විදිහට දිගට යන්න පුළුවන් වෙලා තියෙන හැබැයි එකින් එක සම්බන්ධය තියෙනවා. එතකොට දැන් මේ විදිහට ආශ්‍රව සහිතව තියෙන විඥානේ අනාස් ආශ්‍රව සහිත විඥානය ආශ්‍රව සහිත විඥාණයට ආසන්නයි. අනාශ්‍රව විඥානය අනාශ්‍රව විඥාණයට ආසන්නයි. එතකොට මේ විදිහට තමයි මේ සම්තිකේ වේදනා කියලා කියන්නේ ප්‍රොක්සිමිටි කියන එක එකකට එකක් සම්බන්ධව තියෙනවා. ඉතින් දැන් මේ විදිහට අපිට පේනවා මේ විඥානය සම්බන්ධිනුත් කරුණු 11ක් මේ විදිහට තියෙනවායි කියන එක. එතකොට දැන් මම හිතන්නේ අපි දැන් අපිට පුළුවන් ප්‍රශ්න වලට යොමු වෙන්න මේ දේ සම්බන්ධයෙන් මොන හරි ප්‍රශ්න තියෙනවා නම්.
ડોક્ટર හරිතුංග ඔව් මම ආරම්භල කතා කරන්නේ මේ මට ප්‍රශ්නයක් ආවේ දැන් කොහොමද මේ එදිනෙදා ජීවිතයේදී දැන් අපි හිතන අපිට දැන් හෙට වැඩියෙන් ඕන දැන් හෙට කෑම කඩේට යන්න ඕනද සුපර් මාකට් එකට යන්න ඕන වගේ දේවල් එනකොට කොහොමද කියලා ඒක හිතන්න ඕන මේ රූපේ පවත්වා ගැනීමට තමයි ඉතින් මේක කරන්නේ. ඉතින් නු සුපර්මාකට් ගියාමත් ඉතින් වර්ග ගොඩක් තියෙනනේ. ඒතකොට තමන් ඉතින් වර්ගයේ තෝරන්නත් එපේ. එතකොටත් ඉතින් මේක තමයි දුක්ඛතාවය කියලා බැලුවත් හරියයිද? මෙන්න ශරීරේ පද්වි රූපේ පාටන් නිහිරලා මේ තමයි දුක. එහෙම හරියද?
ඒක හරි. ඒක එහෙම තමයි තියෙන්නේ. ඕකේ දැන් වර්ග කීපයකට ඕක යනවා. දැන් අපි දැන් මේ එක සූත්‍ර දේශනාවක ඔය විරි ආරම්භ කරන සූත්‍රය කියන එක සූත්‍ර දේශනාවක් තියෙනවා තථාගතයන් වහන්සේ. එහෙම මොකක් හරි වැඩක් කරනකොට මේ ඒ වැඩේ කරන්න යන්න ඉස්සෙල්ලම කල්පනා කරනවා මේ මට දැන් මෙහෙම වැඩක් කරන්න තියෙනවා, මේ වැඩේ කරන්න යන වෙලාවේදී මට මේ බුදුහාමුදුරුවෝ කිව්ව දේට මට යොමු වෙන්න හම්බ වෙන්නේ නැහැ කියලා ඒ පුද්ගලයා විරි ආරම්භ කරලා ඒ යන්න ඉස්සෙල්ලත් ඔන්න මාන්සලේ භාවනාවන් එහෙම කරන දේකුත් තියෙනවා. එතකොට කෙනෙක් අදන විරිය මුලින්ම ආරම්භ කරන්න පුළුවන්. සුපර් මාකට් එකට යනකොට ගියයින් පස්සේ හොඳට කල්පනා කරන්න කටු වැනෙනවා කියලා. සුපර් මාකට් එකට ගියයින් පස්සේ තමන්ට යනකොටම ඉස්සෙල්ලා මේ එක එක විදිහේ මිනිස්සයන් එහෙම මුණ ගැහෙනවා. ඒ පැත්තෙන් ওই කාමයේ පැත්තෙන් වෙන ප්‍රශ්නයක් එනවා. එතකොට ඒතන ආහාරයන් දැක්කහම ඒ ආහාර සම්බන්ධයෙන් කාමයන් සිතයන් ඇති වෙන්න පුළුවන්. මේක හරියට මේ කටු ගොඩකට යනවා කියලා. ඉස්සරහත් කටු, පස්සෙත් කටු, දෙපැත්තෙත් කටු, උඩත් කටු, යටත් කටු කියන තත්ත්වයේ කල්පනා කරගෙන බොහොම සංවරයෙන් යුතුව මට කටු ඇනිනවා කියලා කල්පනා කරගෙන තමයි සුපර්මාකට් එකට යන්න ඕන. ගිහිල්ලා ඉවර වෙලා ඉතින් එතෙන්දී ඒකේ බඩු ගන්නකොට මේක මේ ශරීරය පවත්වන්න මේ දුක්කෙටම තමයි මේක කරන්නේ කියන එක හිතන එක බොහොම හොඳයි. එතෙන්දි තියෙන යෝනිසෝ මනසිකාරය. ඒ යෝනිසෝ මනසිකාරයෙන් යුතුවම මේක කරනවා. හැබැයි ඉතින් යෝනිසෝ මනසිකාරයෙන් කරනකොට ඔය තරම් තෝරන්න හිතෙන්නේ නැහැ. ගියා බාස්කට් එකට දාගත්ත ආවා. අන්න ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ වැඩිය අර අපි අර ප්‍රයිස් එක බලබලා දඟලනකොට තමයි ඉතින් පොඩ්ඩක් උතන ප්‍රශ්නේ තියෙන්නේ. ඒක වරදක් කියනෝ නෙමෙයි. අර යෝනිසෝ මනසිකාරයෙන් යුතුවම තමයි ඒකත් ගාම කරන්න ඕනේ. නැත්තම් ඉතින් අර කටු ඇනිලා වේදනාව ඉඳගෙන තමයි එන්නේ. ඉතින් ඒ තම තමන්ගේ ඉතින් ජීවිතවල තියෙන කටුකභාවය කියන එක තමයි මේකේ පේන්නේ. ඉතින් මේ ශරීරයක් හදාගත්තට පස්සේ මේකට ඉතින් කරන්න දුමාකාර දේවල් තියෙනවනේ. කවන්න ඕනේ, පොවන්න ඕනේ, නාවන්න ඕනේ. ඉතින් ඔක්කොම මේ කෙලවරක් නැතුව දෙයක් තියෙනවා. ඉතින් මේකම තමයි මේවා තීරුම් අරගෙන තමයි ඔය කලකිරිච්ච පුද්ගලයා බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා ඉපදෙන්නේ. මේ වගේ මේ ලොකු මාකට යන්න ඕනේ නැහැ, බඩු ගේන්න ඕනේ නැහැ. ඉතින් ඒ පැත්ත ඔක්කොම ගලවලා දානවා මේ ඒක හේතු කොටගෙන. දැන් ද්විතිය දෙවෙනි ධ්‍යාන තලයේ ආභස්සර බ්‍රහ්ම ලෝකේ ඉතින් එහෙම බ්‍රහ්මයන් ගත්තාම ඉතින් මේ ජීවත් වෙන්නේ මේ ප්‍රීතිය. ප්‍රීතිය තමයි අනුභව කරන්නේ. ප්‍රීතිය අනුභව කරගෙන ජීවත් වෙනවා. ප්‍රීතියට අග්ගල හදා ගන්න පුළුවන් මේ ධ්‍යානයේ. ඉතින් ඒ විදිහටයි ඒකේ තියෙන. ඉතින් අපිට මේ කයක් සහිතව ඉපදුනොත් මේ ප්‍රශ්නය තියෙනවා. ඉතින් මේ කය බුදුහාමුදුරු කියන්නේ මේක හරියට තේරුම් ගත්ත මනුස්සයා මේ රූපය හරියට තේරුම් ගත්තොත් ඒ මනුස්සයා ආපහු මේ ලෝකෙටවත් එන්නේ නැහැ. ඒ කියන්නේ අනාගාමී වෙලා මේ අකනිට බ්‍රහ්ම ලෝකේ වෙන්නේ ලෝකෙ කරා ගමන් කරනවා. ඒනික තථාගතයන් වහන්සේ අර පුත්ත මහංශ සූත්‍රයෙන් දේශනා කළා. ඒක රූපේ හරියට තේරුම් ගන්නයි කියන්නේ. රූපේ තරම් දරුණු දෙයක්. තෙරුවන් සරණයි.
ඩොක්ටර් අනතුරුනි
රමණී කතා කරන්නේ.
ඔව්.
අර එක කබලින්තාහාරය නිසා මේ රූපය විඥාන අල්ලාගත්තු විඥානයක් හදනවා කියලා දැන් ඩොක්ටර් අනතුරු කිව්වනේ.
විඥානයක අල්ලගෙන ඉන්නවා. කබලිකාර ආහාරය හේතු කොටගෙන විඥානය රූපය අල්ලගෙන ඉන්නවා. ඒක තමයි විඥානස්ථಿತಿ ඥානෙ කියලා කියන්නේ.
ඒකට ડોක්ටර් අනතුම් මේ කියන්නේ අපි ඒ කබලින් ආහාරයෙන් ඡන්දයෙන් කැමති ගොඩාක් කැමති වෙලා ගියොත් එහෙම වෙන්නේ. මෙතන අවශ්‍යතාවය සඳහා මේ ආහාරය ගන්නවා කියලා හිතලා ගන්නකොට අර විඥාන අල්ලන එක අඩු කරගන්න පුළුවන්.
එතන දැන් කබලිකාර ආහාරය කියලා කිව්වහම මේ අපි කන ආහාරය විතරක්ම කියලා ගන්න එපා. ආහාරය එකක්. දැන් අපි කන ආහාරය එකක්. අපි මේ හැම පුරුෂයෙක්ම සත්වයෙක්ම ගත්තාම කබලිකාර ආහාරය. දැන් බලන්න තවත් පුද්ගලයෙක් ගත්තාම ඒ පුද්ගලයා කබලිකාර ආහාරයක්. දැන් අපේ ශරීරය අපි දුන්නොත් එහෙම මේ කිඹුලකට හපල කනවනේ හොඳට. එතකොට කිඹුලට මගේ ශරීරයේ කබලිකාර ආහාරය වෙනවා. ඒ වගේ එතකොට කල්පනා කරන කබලිකාර ආහාර කිව්වහම මේ රූප. තනිකර ඕනෑම රූපයක් ගත්තාම ඒක කබලිකාර ආහාර වලට වැටෙනවා. දැන් එතකොට ප්‍රශ්නේ වෙන්නේ අපි දැන් අපි ඒක පළවෙනිම තෝර ගත්තා. දැන් අපි රූපයක් අල්ලගෙන ඉන්න දැන් මිනිස්සුෙකුට තේරෙන හුඟාක් වෙලාවට මේ තවත් පුද්ගලයෙක් ගත්තාම ලස්සන අපි හිතමු කෙනෙක් එනවා ඉස්සරහට. ඒ පුද්ගලයා සම්බන්ධයෙන් ඇතිවෙනා වූ සිතුවිලි තියෙනවා. කාම විතක්කයන් මේ විදිහට ඇති වෙනවා. මේක මෙහෙම බැලුවහම පළවෙනිම පහසුයි. එතකොට මේ සම්බන්ධයෙන් හිතලා මේ කාමයන් ඇති වෙලා මේ කාමයන් අපි දැඩිව ගන්නවා. කාම යෝගයන් වෙනවා. අපි මේ සංසාරේ බැඳලා පවත්වන්නේ මේ කාමයන් නිසා. එතකොට දැන් අපි ගතේ පුද්ගලයාත් කබලිකාර ආහාරය අරා කියපු අපි කෑමත් කබලිකාර ආහාරය. දැන් මේ අදන් අපි දැන් ටිකකට ඉස්සලා සාකච්ඡා කරේ මාලාහු ප්‍රශ්නේ. ඒ සුපර් මාකට් යනකොට ඒතර ආහාර සම්බන්ධයි. එතකොට ආහාරය ගත්තහම මේ කබලිකාර ආහාරය ඒ කියන්නේ අපි ඒක සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් බැඳිලා අපි යෙදිලා තියෙනවා. අපි සුමාකට කියන්නේත් අපිව මේ ලෝකේ පවත්න්න යෙදිලා තියෙනවා. අපි මේකින් ගැලවෙන්න බැරි වෙන්න යෙදිලා තියෙන නිසා තමයි මේ යෝග කියලා කියන්නේ. කාම යෝග අපි රස්සාව කරන්නේත් මේ නිසා. දැන් මේක තියෙනකොට දැන් අපි මේක නිසා අපි ගැට ගැහෙනවා. දැන් අපි සුපර් මාකට් එකට යන්න ඕනේ හැමෝම. යන්න නැතුව කාටවත් ඉන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ මැරෙනවනේ. කෑම හම්බුනේ නැත්නම් ආහාර නැති වෙච්ච ගමන් මේ රූපය නැති වෙනවනේ අපිට. ඒක නිසා අපි මේක පවත්වන්න කොහොම හරි අපි යන්න. දැන් මේ විදිහට අපි බැලුවාම මේ ගැටේ ගහලා තියෙන්නේ අපිට අනිවාර්යයෙන්ම සල්ලි හොයන්නත් ඕනේ. ඒක නිසා රස්සාවට යන්නත් ඕනේ. රස්සාවට දීලා ඇවිල්ලා ඊනකට බඩු දෙන්නත් ඕනේ. බඩු දෙන්නලා උයන්නත් ඕනේ. මේකට කවන්නත් ඕනේ. ඔක්කොම තියෙනවා. දැන් මේ විදිහට තියෙනකොට මේ විඥාණය, ඒ කියන්නේ දැන් මේ කාමයන් අපි ක්ලාන්ත වුණා. ඒ කාමයන් ක්ලාන්ත වුණාට පස්සේ මේක අපි මේ ගැටි ගලවන්නේ නැතුව ඉන්න නිසා අපිට මේ කාම ආශ්‍රය වෙනවා. කාම ආශ්‍රය වුණායින් පස්සේ ඒ කාම ආශ්‍රය විපුල බවට පත් වෙනවා. කාම ආශ්‍රය විපුල බවට පත් වුණාම ඒ කියන්නේ මේක දැන් වැඩි වෙනවා. මොකද ගැටයක් ගහලා තිනු ගැටේ ගලවන්නේ නැහැ. ඒක නිසා අපි දිගින් දිගටම මේක යනවා. දැන් සුපර් මාකට් එකේ බඩු ගාන වැඩි කරොත් ඉතින් කොහොම හරි ඉතින් ඒක අපි ගන්න උත්සාහ කරන්න එපා. ඉතින් රසාව වැඩි කරගෙන හරි ඒක කරනවා. ඉතින් ওই විදිහට බලන්න ඒක දිගට ඕක යනවා. දැන් මේ විදිහට මේක වැඩි වුණාට පස්සේ මේක මේ ගඟක් වගේ දැන් ගලාගෙන එන ගඟක් වගේ. දැන් බලන්න මේ අපි ඔය මුළු දේවල් ඔක්කොම බැලුවාම ඕක හා සම්බන්ධව ආහාරය සම්බන්ධයෙන් අපි කරන දේවල් මේක ගලාගෙන ඉන්න ගඟක් වගේ. මේ හැමෝම කරන්නේ ඒකයි. දැන් ඔක එච්චරම තේරෙන්නේ නැහැ මොකද හැමදාම පුරුදු වෙලා කරනවා වගේ කියලා. කවුරු හරි කියන්නකො බලන්න මේ දැන් මේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ ආහාර මෙන්න මේවා ඔක්කොම නැති වෙනවායි කියලා. අර කොහොම ගිහිල්ලා ඉක්මනට සුපර් මාකට් එකකින් අරගෙන ගෙදර ගෙනත් තියාගන්න උත්සාහ කරන්නේ. අන්න එතෙන්ද උන මතු වෙලා පේනවා මේක. ඒතොර අපි මේකට මේ තරම් බැඳිලා තියෙන්නේ. දැන් මේක මේ ගලාගෙන එනවා මේ ගඟක් වගේ ගලාගෙන. මේක ඇවිල්ලා වැඩි වුණාන් පස්සේ අපි උස්සගෙන යනවා දවසට. දැන් ඔය දැන් සුනාමි එකක් ආවහම එහෙම මිනිසුන්ට පේනවා ඔය ඒර්ත්ක්වේක් එකක් එහෙම ඇති වුණාන් පස්සේ ඒ මිනිස්සු මරාගෙන හරි කෑම හොයා ගන්නවා දුරුමකට කඩාගෙන හරි. එතකොට මෙන්න දැන් මොන රාග සල්ලේ බවට පත් වෙනවා. එතකොට ආහාර සම්බන්ධයෙන්ුත් ඕක තියෙනවා. පුද්ගලයන් සම්බන්ධයෙන්ුත් ඕක තියෙනවා. මේ සල්ලේ ඇති වුණාට පස්සේ රාග සල්ලේ ස්වභාවය තමයි මේ විඥානේ අර ඒක ඇති වෙන්න හේතු වෙච්ච වස්තුව අල්ලගෙන ඉන්නවා. දැන් මේ කතාව ආරම්භ වුණේ මේක නිකන් කතාවක් වත්. මේ කතාව ආරම්භ වුණේ යම්කිසි පුද්ගලයෙක් නිසා නම් අපි කිව්ව කබලිකාර ආහාරය කියලා කිව්වහම මේ මිනිස්සයන් ගන්න කියලා අනිත් සත්‍යයන් කුකුලන් ඔක්කොම මේ කට්ටියක් ගන්න කියලා. එතකොට මේ ආහාරය සම්බන්ධයෙන් මේක ඇති වෙච්ච පුද්ගලයෙක් ඇතිව සම්බන්ධයෙන් ඇති වුණා නම් ඒ ඒ හේතු වෙච්ච ඒ රූපය අල්ලගෙන අපේ මනස පවති. අපි හිතමු කෑමක් කියලා. ඒ කෑමක් නම් ඒ කෑම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් අපේ මනස පවතිනවා. ඒක නිසා තමයි අපි ඉතින් අර පොද්දක් හදනවා, ලුණු දානවා, මුළු ඇදිත කියලා බලනවා, මදිත කියලා බලනවා, දෙහි දානවා, දෙහි ඇදිත කියලා බලනවා, මදිත කියලා බලනවා. මේක මේක අල්ලගෙන අපේ විඥානේ දිගින් දිගටම අපේ පවතින. එතකොට අපි දැන් ප්‍රශ්නේ ඇහුවේ ආහාරයේ ප්‍රශ්නය සම්බන්ධයෙන්මයි. ඉතින් ආහාරයක් නම් මේ ආහාරයේ පටිකුලතා සංඥාව පවත්වනවා නම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ආහාරයේ පටිකුලතා සංඥාව නිසා අර රස තණ්හාව සම්බන්ධයෙන් තියෙන්නේ ගැළවිලා යනවා කියලා. එහෙ කිරීමෙන් විතරයි මේ විඥානේ ඔය ආහාර සම්බන්ධයෙන් ගලව ගන්න පුළුවන්. කවුරුවත් හිතන්න එපා තමන් ආහාරයට මේ විඥානේ අල්ලගෙන ඉන්නේ නැති කියලා. මොකද හැමෝම අල්ලගෙන ඉන්නවා. රහතන් වහන්සේ ඇරුණාම ඒ විඥානේ රූපේ හේතු කොටගෙන පවතිනවා. මේ ක්‍රියාවලිය හැමෝටම සිද්ධ වෙනවා යම් යම් ආකාරයකට. එක එක පුද්ගලයන්ට අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. නමුත් මේක අල්ලගෙන ඉන්නවා ඉන්නවාම තමයි. එතකොට අපි ආහාරයේ පටිකුලතා සංඥාව කල්පනා කරන්න ගත්තොත් එහෙම දැන් මොකද වෙන්නේ? අපි බලනවා මේ ටික දැන් අපි බඩට දාලා මේ කෑම ටික මේ අපි දැන් නිකන් බලලා හරියන්නේ නැහැ. මේක අර වමනියන්ත ධම්මන් පස්සේ තමයි මේක බලන්න ඕනේ. බඩේ තියෙන ටික එළියට දාලා කල්පනා කරලා බලන්න වමනිය දක්වපු අවස්ථාවක ඒකේ තියෙන ස්වභාවය. මෙහෙම බැලුවාම මේක පේනවා මේ ඇහැෙන් බැලුවාම මේක නිකන් වතුර ගොඩක් බත්ඇට අරෝ මෙහෙමත් එක්ක තියෙන ජරාවක්. අර ඉස්සෙල්ලා හොඳට මහන්සි වෙලා හදපු කෑම තමයි මේ එළියට දාලා තියෙන්නේ. දැන් ඇහත් උක පිළිකුල් කරනවා. ඇහැට වඩා තදින් පිළිකුල් කරනවා නහය. නහය බොහොම අකමැති ගඳයි. මක සම්පූර්ණයෙන් අර මේ ගඳ තියෙනවනේ වමනි ගැන ඉතින් මතක් කරන්න ඕනේ නැහැ. මේකෙන් දැන් නහය සම්පූර්ණයෙන් මේක පිළිකුල් කරනවා. ඊළඟට මේක මේ කන කවුරු හරි වමනිය ගැන කතා කරනවා නම් ඒකටවත් කැමති නෑ. මිනිස්සයන් ගත්තාම මුණ තැඹුල් වෙලා යනවා. ඒකට කනක් පිළිකුල් කරනවායි කියන එක අපි දන්නවා. ඊළඟට මේ ශරීරයත් මේක අල්ලලා අතගාලා බලන්නේ කවුරුවත් කැමති නෑ. ගෑවුණා නම් එහෙම ජහට ගිහිල්ලා හොද ගන්නවා. පිරිසිදු කරනවා. එතකොට මේ පහම අපේ මේ මේ ආහාරය සම්පූර්ණයෙන් පිළිකුල් කරන දෙයක්. අපි මේ හොඳට අනලා කාපු බොහෝ මහන්සිල උයපු මේ කෑම බලන්න මේ ආකාරයේ කියලා තියෙනවා. ඉතින් මේ ආහාරයෙන් තමයි මේ බඩ දිගේ ටිකක් පල්ලෙහාට ගිහිල්ලා බඩවල් දිගේ ගිහිල්ලා ඔය එනකොට අන්තිමට අර අසූචි වෙලා තියෙන්නේ තේ ආහාරෙම තමයි වෙන දෙයක් නෙමෙයි. ඉතින් ඒක කොච්චර පිළිපුල් කරනවද කියලා බලන්න. ඒතර මේක සිහිය පවතිනවා නම් මේ ආහාරය මේ ආකාරයි කියලා. ඒක නිසා ඒක මතක් වෙනවා නම් යම්කිසි ආකාරයකට ඒ හේතුව කරගෙනම අර ආහාරය ගැන ඇල්ම කියන එක නැති වෙනවා. රස තෘෂ්ණාව කියන එක නැති වෙනවා. ඉතින් මේක නිසා තමයි ওই දුක්ඛ පටිපදා දන්දා විඥා කියන එකේදී තථාගතයන් වහන්සේ පෙන්නනවා මේ ආහාරයේ පටික්කුලතා සංඥාව හොඳට පවත්තන්නේ කියලා. ද්විතීයි සංඥා සූත්‍රය දේශනා කරලා තථාගතයන් වහන්සේ මේ ආහාරයේ පටික්කුලතා සංඥාව නැත්තම් මේ පළවෙනියට කියපු කතාව අයින් කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. දැන් අපි කතා කරා ආහාරය ගැන, ඊළඟට අපි කතා කරා පුද්ගලයන් ගැන. ওই පුද්ගලිය තොක්කෝම හැදිලා තින්නේ අර අපි ඉස්සර කතා කරපු අර වමනේ සහිත, ඒ අසූචි සහිත, ඒවෙන් ගලාපු ඒ දේවල් වලින්ම නේද කියන එක බලන්න. අපි සමහර කෑම කෑවහම අපි දන්නවා මේ උදේට කබ එනවා එහෙ. ඒ කබ ආවෙත්, ඒ හොටු ආවෙ, ඒ වගේ දේවල් වෙන්නේත් මේ ආහාරයෙන් ගතියක් තමයි. ආහාරයෙන් තොරවුනේ මේ සිද්ධ වෙන්නේ. එතකොට මේ ආහාරය ගැන හොඳට මනස මේ විදිහට පවත්වනවා නම් අර ආහාරය පිළිබඳ රස තෘෂ්ණාව නැති වෙනවා. ආහාරයෙන් හැදිච්චා වූ යම් වූ සත්වයන් ඉන්නවද? ඒ සත්වයන් කෙරෙහි ඇත්තා වූ යම් වූ තණ්හාවක් කැමැත්තක් තියෙනවද? ඒවත් පහවෙලා යනවා. මේ ඔක්කොම බලන්න පාර යනකොට බලන්න මේ ඔක්කොම ඇවිදින්නේ යන්නේ ඉන්නේ ඔක්කොම නිකන් ආහාර කියලා. ආහාර වලින් තොර වූ දෙයක් එතන යන්නේ නැහැ. දැන් කුකුලෙක් යනවා නම් කෙනෙකුට මිනිසෙකුට කුකුල් මස් කන මිනිසෙකුට එක පාටම නිකන් හැංගීමක් ඇති වෙන මස් කියලා. අන්න ඒ වගේ මේ ආහාර. එතකොට දැන් අනිත් සත්වයන් ගත්තාම අපි මේ විදිහට පුරුදු වෙන්න ඕනේ. මේ ගෑනු පිරිමි කියන්නේ මේ විදිහට මේ ආහාර. ආහාර ගොඩක් ඇවිදිනවා වගේ කල්පනා කරන්න. අර ඒ ආහාරයේ තියෙන தත්ත්වය තමයි මේ පුද්ගලයාගේ ශාරීරියේ තියෙන කෙනකත් ඒක තමයි අර දෙතිස් කුණ ප්‍රභාවනා විදිහෙම මේක කරන්නේ අර විදිහට මේක මේක මේ අවබෝධයේ ඇතුව තමයි මේ කොටස කරගෙන යන්න ඕනේ. එතකොට ආහාරය කඩා ගත්තොතින් ආහාරයේ ඇල්ම අයින් කරන් ගත්තොතින් ඒක නිසා ඉතින් මේ ගොඩාක් දේවල් වලින් අයින් වෙන්න පුළුවන්. ඉතින් ඇත්තෙම කියනවා නම් ඒක අවබෝධ කරගත්තාම මේ කාමයන් සම්පූර්ණයෙන් දැනගන්නවා පුද්ගලයන්. කාමයන් සම්පූර්ණයෙන් දැනගත්තොත් ඉතින් ආපහු මේ ලෝකෙටවත් එන්නේ නැහැ. ඉතින් මේ විදිහට ආහාරයේ පටික්කුලතා සංඥාව පැවැත්වීමෙන් තමයි මේක කරගන්න පුළුවන් වෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි බොහොම පිංකම්.
තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රශ්න නැත්තම් ඒ කියන්නේ දැන් අපිට පැයක් ගත වෙලා තියෙන නිසා මම හිතන්නේ මේ අපිට අර මම එදා සාකච්ඡා කර අපි වෙලාව තියෙනවා නම් අපි යන් කියලා සලායතන සංයුත්තේ අර ආසිවිස වගේ දැන් සාකච්ඡේට මේක මම හිතන්නේ අපි වෙන දවසක බලන එක තමයි හොඳ. මොකද මේ අපි ප්‍රශ්න සාකච්ඡා කරන්න වෙලාවක් මදි වේවි මේක බැලුවට පස්සේ. අපි ඊළඟ සුමානිට අපි දාගම්මු ඒ සලායතන සංගත්තේ ආශීස වර්ගයේ දුක්ඛ ධම්ම සූත්‍රය. මම හිතන්නේ හැමෝටම හම්බ වෙන්න ඇති කියලා. අපි මේ අද සාකච්ඡා කරපු කොටසටත් බොහොම සම්බන්ධයි. මේ හේතු මේක උඩම තමයි අපිට දැන් අපි මේ සාකච්ඡාව කරගෙන යන්නේ. දැන් අපි මුලින්ම බැලුවේ අර සූත්‍ර දේශනාව, අපි මහා චත්තාරිස සූත්‍රය. එතකොට මේ මහා චත්තාරික සූත්‍රය අනුව අපි දුක්ඛය ගැන දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධ නිරෝධ ගාමී ප්‍රතිපදාව බලලා අපි මේ සම්මා සංකප්ප පැත්තටයි අපි යන්නේ. එතකොට මේ සම්මා සංකප්පයන් පවත්වන්න කොහොමද උදව් උපකාර වෙන දේ තමයි මේ විදිහට මේ දුක්ඛ ධම්ම සූත්‍රයේ හැටියට මේ ධර්මය තේරුම් ගත්තාම ඒකෙදි තේරෙනවා කොහොමද හැසිරෙන්න ඕන, කොහොමද අපි කාමයන් දකින්න ඕන කියන එක. මම හිතන්නේ අපි වෙනම කාල වේලාව යන නිසා අපි අනිත් දවසේ බලන එක තමයි හොඳ කියලා මට හිතෙන්නේ. කාට හරි ප්‍රශ්නයක් නැත්නම් අපි අද සාකච්ඡාව මෙතන නවත්තමු.
දැන් මේ කමලි කතා කරන්නේ වේදනා සංයුත්තේ ආපිරිත වර්ගයේ.
ඔව් සලායතන සංයුත්තේ තියෙන්නේ. මම හිතන්නේ ඔය සිංහලයකට දාලා තියෙන නම් සලායතන සංයුත්තේ ඇතුලේ වේදනා සංයුත්තේ තමයි මම හිතන්නේ ආශීස වර්ගයේ තියෙන්නේ මට. හරි හරි වේදනා සංයුත්ත ආශීස වර්ගය කියලා තමයි සිංහල පොතේ තියෙන්නේ. සංයුත්තනිකාය සලායතන වර්ගයේ වේදනා සංයුත්ත ආශීස වර්ගය කියලා තියෙනවා. හරි. හොඳයි එහෙමනම්.
නෑ
ප්‍රශ්නයක් නෑ මට හය අමාරු විතර නිකන් කතා කරත් අපි ප්‍රශ්නයක් නෑ කොහොමද?
සමගියම් ඉන්නේ දැන් අර ජීවන විඥානය අපිට අතීත අනාගත වර්තමාන විදිහට විඥානය අපේ තියෙනවා කියලා දැන් අර කර්තුමය අනුවාදිපුරේ දැකපු මේ මහා බෝධිය ඔබට අතීත විඥානයක් කියලා.
ඔව්.
ඒකත් දැන් ඒක අපිට මතකයෙන් ගන්නවා කියන එක ප්‍රශ්නයක් නෑ නේද ලලිත්? ඒක දැන් අපිට මතක් වෙනවා මේ මහා බෝධිය.
ඔව්.
එතෙන්දී අපිට ඒ මතක් වීම තුළ සුත්තර සංස්කාරයක් ඔන්නම් හදන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට එකක් ඔන්නම් හදන්න පුළුවන්. හැබැයි මතක් වුණා කියන එකේ එහෙම ප්‍රශ්නයක් තියෙනවද?
නෑ. මතක් වුණා කියන එකේ ප්‍රශ්නයක් නෑ. එහෙම මේ යන එකම තමයි සිද්ධ වෙන්නේ. මනස නිතරම ওই මොකකට හරි යනවනේ. මේක හරියට මේ වඳුරගේ යන විදිහට තමයි මේක යන්නේ. වඳුරා එකක් අල්ලගෙන ඉන්නවා, රූපයක් අල්ලගෙන ඉන්නවා. ඒ අතාරින්නේ අනිත් එක අල්ලගෙන. එතකොට එකින් එකට යනවා. මේකෙන් අතකට අරගෙන මේකට ওই විදිහට රූපයට යනවා, වේදනාවට යනවා, සංඥාවට යනවා, සංස්කාරයට යනවා. ওই විදිහට මේ විඥානේ ওই හතර උඩ කැරකි ඉන්නවා. එකක් අල්ලගෙන ඉන්නේ. ඒක නිතරම ඔබ සිද්ධ වෙනවා. ඒක තමයි අපි මේ පුරුදු කරලා තියෙන ක්‍රමයේ අනුව යන්නේ අනුරාධ අයන්න මතක් කළත් ඇති. අර අයන්න කියනකොටම සමහරට අනුරාධ කියලා යන්න පුළුවන්. ඉතින් එක එක ආකාරයට ඕක ඇති වෙනවා. ඉතින් මේක ඇති වුණාට පස්සේ අපි සිහියෙන් යුතුව දැනගන්න ඕන මේක මෙහෙම එකක් ඇති වුණා. මේ අනුරාධ පුරේ කියන එක ඇති වුණා. එතකොට අනුරාධ පුරේ කියන එක ඇති වුණ ගමන් මේකත් එක්ක මේ එන්නේ නිකන් පාර්සල් එකක් තමයි මේ මනසට එන්නේ. මේ කියන්නේ අනුරාධපුරේ ගිය අවස්ථාව, අවස්ථාවේදී වෙච්ච දේවල්. උගාක් වෙලාවට බලන්න මේ කාමයේ පැත්තට සම්බන්ධයෙන් ඒ වගේ පැත්තට ගිය දේවල් තියෙන්න පුළුවන්. උගාක් වෙලාවට මේ පමණ පුරුදු කරලා නැත්තම් මනස ඒ වගේ යනවා. එහෙමත් නැත්තම් අර ජයශ්‍රී මහා බෝධිය මම භාවනා කළා වැන්දා කියලා කුසල පැත්තට ඒ කුසලයේ පුරුදු කරපු පුද්ගලයාට ඒ විදිහට තියෙන්න පුළුවන්. දැන් පළක් වෙලාවට අනුරාධපුරේ ගිහුවාම තියෙනවා. වැවට යන ගතියක් තියෙනවා මනුස්සයන්. ඒ අර ගියේ වඳින්න ගිහිල්ලා ඉවරලා මේ වෙන වෙන දේවල් සම්බන්ධයෙන් ඇති වෙච්ච අපේ විඥානේ ඒ ඒ දවස්වල නතර වෙච්ච තැන් තියෙනවානේ. බොහොම හොඳට නතර වෙච්ච තැන්. එයා බැහැගෙන හිටපු තැන්. අර අපි ගිහිල්ලා රෙස්ට් හවුස් එක නතර වෙනවා වගේ ඒ ඒ තැන් වල අපේ මනස හොඳට වැඩි නතර වෙච්ච තැන් වලට ආපහු නැවතත් අපි යන. මොකද අපි මනස පුරුදු එදා මනස පුරුදු කරා ඒවා අල්ලගෙන ඉන්න. ඒ අල්ලගෙන ඉන්න පුරුදු කරපු නිසා දැන් මේක මතක් වෙනකොට අර ඒ අල්ලගෙන ඉන්න පුරුදු කරපු තැන් වලට තමයි යන්නේ. ඉතින් ඒක තමයි අර කුසලය දිගටම කුසලයෙන් පවත්වක මනුස්සයාට අන්න කුසලයෙන්ම තමයි උල්ටම තමයි යන්නේ. ඉතින් එතනින්ම අර ධානය සමාධි ඔය විදිහට දිගටම ඇති වෙනවා. හැබැයි කුසලය කුසලයි මික්ස් කරලා තිනකොට ඒ අර කුසලයට ගියා අරක පොඩ්ඩක් මතක් වුණා. ඉතින් සමහර විට ඒක ඉන්න පුළුවන්. එහෙම නැත්නම් රෙස්ට් හවුස් එකට ගියාය. ඉතින් ඒ විදිහට අනිත් පැත්තට යන්න පුළුවන්. ඔය වගේ එක එක දේවල් ඉතින් යන්න පුළුවන්. ඔය විදිහට තමයි මනස ඉතින් වැඩ කරන්නේ. ඒකට මතක් කරගත්තට පස්සේ දැනගන්න ඕනි මට දැන් මෙතෙන්ට ගිහිල්ලත් මට කටු වැනෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ අතීතයට ගිහිල්ලා අභිනන්දනීය කළොත්ින් ඒ දේ අභිනන්දති අභිවදති අජෝසායිතිත්‍ති කියලා කියන්නේ අපි ඒ විදිහට අල්ලගෙන හිටියොත්ින් තමයි ඔන්න මේ ධර්මදේශනාන් කීපයක්ම තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේම දේශනා කරන්නේ ඒක තමයි. මේ ඇතුළට ගියාය කියලා කියන්නේ අතෙන්ට ගිහිල්ලා ඉන්නවා. ඒකට ගිහිල්ලා ඉන්නවා කියන එක එතකොට හරි නෑ. ඔය බද්ධකරත් සූත්‍රයේ තියෙන එකයි අතීතයට ගිහිල්ලා ඉන්න. අතීතේ මෙනෙහි වෙච්ච එක හොඳයි. මෙනෙහි කරලා බලන්න ඒක තියෙන දුක. කොතනක හරි මෙනෙහි කරලා එතන දුක බලනවා නම් ඔන්න කිසි ප්‍රශ්නයක් නෑ. කොතනක හරි මෙනෙහි කරලා එතන තිබිච්ච සැප බලනවා නම් ඔන්න ප්‍රශ්න. ඒ කියන්නේ සැපක් කියලා දෙයක් නෑනේ. අපි හදාගත්ත දෙයක් නෙතියෙන්නේ. තියෙන්නේ දුක. දුක බැලුවාම සත්‍ය පේනවා. සත්‍ය දැක්කට පස්සේ පුද්ගලයාට එතනින් යන ආපවන් රාජපුරේ යන්නේ නෑ. අපි තුම ආහාරේ පටික්කුලතා සංඥා හොඳට වඩලා තිනකොට මේ ආහාරය ගත්තාම ආපහු ආහාරයට ගිහිල්ලා හිත අල්ලගෙන ඉන්නේ නැහැ. මනස බැරි වෙලාවත් සිහි නැති වුණොත් විතරයි ඔන්න ඔතෙන්ට යන්නේ. එහෙම නැත්තම් මනස යන්නේ නැහැ ඔය ඒ තැනට. ඉතින් අතීතය ගැන බලනකොටත් ඒ විදිහට පරිස්සම් වෙන්න ඕනි. ඒකත් කටු ගොඩක්. මෙතනත් කටු ඇනිනවම තමයි මම යන්නේ මේ දුක බලන්න. දුක බලන්න අදිස්ථානෙන් තමන් ගමන් කරනවා නම් ඔන්න බලන්න ඔය වෙංගාක් තංගුලට යවෙන්නේ නැහැ. මනස තමන් ළඟම ඉන්නවා. මොකටද අතීතේ යන මං දුක නම් ඒ කියන්නේ මම කොහේ හරි ගියාම මට ගහනු නම් මං එතෙන්ට යන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මම මට තේරෙනවා මම මෙතෙන්ට ගියත් දුකයි අතෙන්ට ගියත් දුකයි අනාගතයට ගියත් දුකයි දැනුත් දුකයි කියන කල්පනා වෙනවා නම් කොහේවත් විඥාණ යන්නේ හරියට අර බලු පැටිය කකුලි පැටලි පැටලි ඉන්නේ මේ මේ එළෙව්වත් යන්නේ නැතුව අන්න ඒ වගේ විඥාණේ තමා ළඟමයි මේ විඥාන ස්ථಿತಿ ඥානෙ අවබෝධ කරගත්තොතින් පේනවා මේ විඥාන ස්ථಿತಿ ඥානෙ අවබෝධ වෙනවත් එක්කම මේ මනස කොහේවත් එහෙම දුවන්නේ නැතුව තමන් ළඟටම ඉන්නවා බොහෝම කීකරු වෙලා තමා ළඟම ඉන්නවා මොකද කොතෙන්ට ගියත් දුකයි කියලා දාන නිසා අපි මේ බාහිරව බලන්නේ සතුටක් හොයන්න සුඛයි කියලා එකක් හොයන්න. ඉතින් සුඛයි කියලා එකක් හෙව්වහම ඒ සුඛේ ලැබෙනවා. මොකද අපි මනසෙන් සකස් කරපු දෙයක්නේ. අර ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නුවේ අර රූපයේ සතුට සොයනවා ප්‍රකාශ කරනවා පිළි අරගෙන ලබාගෙන ඉන්නවා. මෙහෙම කරාම අර ඒ රූපයේ සතුට ලැබෙනවා. ඉතින් මෙතෙන්දී ඔක්කොම නාම රූප ධර්මයන් වැඩෙන්න ගන්නවා. ඒක තමයි අර සම්පූර්ණයෙන් මේ ඇතිවීම කියන දේ සිද්ධ වෙන්නේ මේ විදිහට. ඉතින් අර දුකයි කියන එක බැලුවා නම් මං කොහාටවත් යන්න ඕනේ නැහැ. මං කොහේ ගියත් මට දුකයි. ඉතින් මම මොකටද ගුටි කණ්ඩ යන්නේ? විඥාණයෙන් ඇත්තම කියනවා නම් බුදුහාමුදුරුවෝ කිව්වේ විඥාණි බලන්නේ කියලා මේ. අර වරදක් කරපු මිනිස්සෙක් ඒ පුද්ගලයා අපි තුමු මිනිස්සේ හොරකමක් කරනවා. ඒ හොරකමක් කරලා ඒ මිනිස්සයා වල්ල ගන්නවා. අල්ලගත්තාම රජුරෝ කියනවා මේ මිනිස්සයාට කසපාර 100ක් ගන්න කියලා. දොළු දෙර 100ක් ගන්නවා. දවල් රජුරෝ ආන කොහොමද අර මිනිස්සයා? තාම ජීවත් වෙලා ඉන්නවා. එහෙනම් දනොත් දැන් දවල්ටත් ගහන්න කියනවා 100ක්. දවල්ටත් 100ක් ගහන්න කිව්වහම දැන් දවල් ගහලා ඊපස්සේ හවසට ආනවා රජුරෝ කොහොමද අර මිනිස්සයා? ඔය තාම ඉන්නවා කියනවා. දොළු කියනවා ආයෙත් තව 300ක් ගන්න. දවල්ට 300ක් ගහම එතකොට මේ මිනිස්සයා පුදුම දුකක් නෙමෙයිනේ. අන්න ඒ වගේ තමයි අපේ මේ විඥාණය මහා විශාල දුකක් නෙමෙයිනේ. හැම මොහොතෙම දුක. බුදුහාමුදුරුවෝ කිව්වේ මොන වේදනාවල දැනුණත් ඒක දුකයි කියලා හිතන්නේ කියලා. මොකද හැම වේදනාවම සම්පූර්ණ දුකයි. එක්කෝ දුක්ඛය සඳහා මනස ඇති කරන දෙයක් තමයි තියෙන්නේ. අපි සුඛයි කියලා අල්ලගෙන හිටියෝ තියෙනවා. ඒක සඳහා අපේ මනස නැවත නැවතත් ඒක සකස් කරන්න උත්සාහ කරනවා. ඒකට ඒක නිසා අපිට ඒ විඥානීය බැටකෑමම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අර දුකයි කියලා මෙනෙහි කරන්න මේකෙන් අයින් වෙනවා. ඒ ගුටි කණ එකකින් අයින් වෙනවා බට කණ එකකින් අයින් වෙනවා ඉතින් ඒකකින් අයින් ගලා නිවනට ගිහිල්ලා ඒ උතුම් සනසීම ලැබෙනවා තෙරුවන් සරණයි ආමෙන් තව ප්‍රශ්න තියෙනවද
ගලින් මන්ත
පොඩක් ඉන්න හරි මනෝ අහන්න ප්‍රශ්න ආපහු
මම ඔය මේ ඉස්සරහ විදිහට කියන්නේ මේ එක කියවනකොට මේ රූප වේදනා සංඥා සංකල්ප වේදනා සංඥා සංකාර විඥාන ගැන රෙකෝඩ් ආකාරය ගැන කියවන්න බුදුහාඳුරෝ මේක මෙහෙම විස්තර කරයි කියන එක ගැන ලොකු හදාවක් ඇති වෙනවා මේ මෙහෙම විස්තර කරන්න පුළුවන් කෙනෙක් කියන එක.
ඔව්
ඒ ලකු ඔබයි සන්තෝෂයක් ඇති වෙනවා මම පොඩ්ඩක් ඒ ගැන හිතනකොට මට හිතෙන්නේ නිකන් දැන් ඔය රූප වේදනා සංඥා සංකාර ඔය පහම බෙදුවේ මේ 11 ආකාරයකටනේ.
ඔව්.
ඒක විශේෂත්වයක් තියෙනවා 11 ආකාරයේ කියන එකේ අර මේක බෙදන්න පුළුවන් ප්‍රොපර්ටිස් මෙච්චරද කියන එක.
ඕක මනෝ වෙන්නේ මේකනේ. ඔය ඕකේ බලන්න රූප වේදනා සංඥා සංස්කාර විඥාන කිව්වහම මේකේ ආරම්භය මොකද්ද? රූපේ නේද? මේ රූපය හේතු කොටගෙන තමයි අපි ඔන්න වේදනාවන් ලබන්නේ. රූපෙන් තොරව නෙමෙයි වේදනාවන් බලන්නේ ආරම්භයේදී බලන්නකෝ. රූපය හේතු කොටගෙන දැන් අපි කිව්වා ඉස්සෙල්ලා කබලිකාර ආහාරය ওই විදිහට ගිහිල්ලා අපි ඒක ඔන්න රූපය අල්ලගෙන ඉන්නවායි කියලා. ඊළඟ දවසකට අපිට ස්පර්ශ වෙන්නේ මොකද්ද? අර කිව්ව කබලිකාර ආහාරයම තමයි ස්පර්ශ වෙන්නේ. අපිට ඇහැට ওই විදිහට ස්පර්ශ වෙන්නේ. නාසයට සුවඳක් වාදි වශයෙන්. මේ ස්පර්ශයන් ඇති වුණායින් පස්සේ අපේ ඒ ස්පර්ශය අර රූපය හා සම්බන්ධයි. ඒ රූපේ හේතු වුණා මේ ස්පර්ශය ඇති වෙන. ඒ ස්පර්ශයෙන් ඇති වෙනා වූ වේදනාවක් තියනවාද? ඒ වේදනාවත් රූපය හා සම්බන්ධයි. කවුද මේ අයිරා සුභසිංහ මේ මයික් එක ඕෆ් කරගන්න. ඒ රූපය හා සම්බන්ධයි ඒ සම්පූර්ණයෙන් ඒ ඇති වෙන වේදනාව. ලැට මේ වේදනාව අපි සංඥාගත වෙලා මේ වේදනාව සුඛයි කියලා ගත්තාම ඒක නිසා ඇති වෙන සංඥාවක් තියෙනවද? ඒ සංඥාවත් අර රූපය හා සම්බන්ධයි. ඒකෙන් තොර වුණේ නැහැ. රූපය නම් වේදනාව, ඊළඟට සංඥාව. ඊළඟට මේ සංඥාව නිසා අපිට යම් වූ චේතනාවක් ඇති වෙනවද? ඒ චේතනාවත් අර සංඥාව හා සම්බන්ධයි. අර සුඛ වෙච්ච සංඥාව තමයි මැද්ද ඉන්නේ මේ 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 චේතනාව ඇති වෙන්නේ. මට දුක නම් මම ඕක මගේ කියලා ගන්නෙ නෑ. මට සුඛයි කියලා ගත්ත නිසා තමයි මම ඕක මගේ කියලා ගන්න. එතකොට බලන්න දැන් රූප වුණා. රූපේ නිසාම වේදනාව වුණා. වේදනාව නිසාම සංඥාව වුණා. සංඥාව නිසාම මට චේතනාව වුණා. මේ චේතනාවෙන් අපි අන්තිසි ඒ සංස්කාරයෙන් චේතනා සංස්කාර දෙකම එකයි. ඒකෙන් මං විඥානයක් හැදෙනවද මට? මේක හරියට මේ අර කර්මය කියන එක කෙත වගේ කියනවනේ. මේක උඩ තමයි මේ විඥානිය කියන බීජය පැලවෙන්නේ. එතකොට දැන් මේ විඥානේ කොතනක හරි පැලවෙනවද? ඒක හේතු කොටගෙන මේකින් හැදෙනවද? ඒ විඥානයත් අර රූපය හා සම්බන්ධයි. එතකොට දැන් බලන්න මේ ඔක්කොම දේවල් මේ එකකට එකක් සම්බන්ධ වෙයි තථාගතයන් වහන්සේ පෙන්වුවේ. ඒ කියන්නේ බුදුහාමුදුරු කිව්වේ නෑනේ මේ විඥාන සංස්කාර වශයෙන් බලන්න කියලා. විඥාන සංස්කාර සංඥා වේදනා රූප කියලා නෙමෙයි. රූප වේදනා සංඥා සංස්කාර විඥාන. එතකොට රූපය 11ට බෙදෙනකොට ඒ 11ම තමයි අනිත් පැත්තට බෙදි බෙදි යන්නේ. ඊට පස්සේ අපි සියුම් කියලා කියනකොට ඒ වගේ වෙන් වෙනකොටත් අර රූපය හේතු කොටගෙන තමයි මට රූපය එපා කියලා කියන්නේ. දැන් මම මේ කබලිකාර ආහාරයේ තියෙන මහා ජරාගතිය දැකලා මට මේක එපා කියලා කියනවා. මේක එපා කියමින් තමයි මම ආකාසඤ්ඤ වෙන්නේ. එතකොට ආකාසඤ්ඤ වෙනකොට මම මේ රූපය අයින් කළා. රූපය හේතු කොටගෙන රූපය අයින් කළා තමයි මම මේ සියුම් රූපයක් මම මනසෙන් හදාගෙන ඒකත් සකස් කරලානේ. ඒක සදාගෙන මම ඊට පස්සේ කතා කරනවා වෙන කතාවක්. එතකොට මේක බෙදින්නේ තර විදිහටම තමයි. එතකොට රූපය හා රූප වේදනා සංඥා සංස්කාර විඥාන පහෙන් තොරව පැවැත්මක් නැහැ. ඒ කියන්නේ කවුරු හරි හිතනවනම් මම රූපයෙන් අයින් වෙලා මේ වෙන දෙයක් පවත්නවා කියලා එහෙම එකක් නෑ. එතකොට පේනවා පළවෙනි එක බෙදෙන විදිහට තමයි අනිත් ඒවත් බෙදෙන්නේ.
ඒක හරියට මට තේරුණේ ඒ කියන්නේ ඔක්කොම එකයි කියන එක. يعني මේක බෙදන්න පුළුවන් විදිහ තියෙනවා නම්
ඔය විදිහටම තමයි බෙදන්න තියෙන්නේ.
ඒක බෙදන්න තියෙනවා කියන්නේ දැන් බුදුහන්වෝ රූප වේදනා සංඥා සංකාර කියන්නේ ඒ එහෙනම් අහකට බෙදුවම ඒක නිකන් මට නිකන් තේරුණේ නිකන් එකක් වගේ එක ගොඩක් වගේ.
බුදුහාමුදුරුවෝ ඒක දේශනා කරලා තියෙනවා. සූත්‍ර දේශනාව මට මතක නෑ. ඉතින්ද පෙන්නනවා තථාගතයන් වහන්සේ මේක හරියට මේ බටගොඩවල් දෙකක් හේතු කරලා තියෙනවා කියලා. එක බටගොඩක් හේතු බටගොඩකට තව බටගොඩක් හේතු කරලා තියෙනවා. එකක් ගත්ත ගමන් අනිත් එක වැටෙනවානේ. බටගොඩක ගත්තාම අන්න ඒ වගේ තමයි මේ රූපයයි විඥානයයි. රූපේ විඥානය අල්ලගෙන විඥානේ රූපය අල්ලගෙන මේ දෙක පවතිනවා. මට මතක නැහැ සරියුත් හාමුදුරුවෝ දේශනා කළේ ඔය විදිහ සූත්‍ර දේශනාවකුත්
තියෙනවා. කලාප සූත්‍රේ
වෙන්නේ නැති ඔව්. ඉතින් මේ ඉතින් බලන්න එකම දේ තියෙන්නේ මේකේ තොරව පැවතීමක් නැහැ. එතකොට අපි රූපයට හරියට බේත් කරා නම් රූපයේ හේතු කොටගෙන ඇති වෙන වේදනාවට බේත් කරා නම් ওই දෙක තමයි ධර්ම දෙක. මේ දෙකට හොඳට බේත් කරා නම් ඉතුරු කොටස අල්ල ගන්න පුළුවන්. සංඥා චේතනා ඉතින් මේවා උඩම තමයි මේක ඇති වෙන්නේ කියන එක. ඒකම තමයි බේත. ඒක ඒක කරන තාක් නාබිනන්දති නාබිවතති නජෝසාය තිට්ඨති කරන තාක් අපේ මනස ශුන්‍යයි. අපි අබිනන්දති අබිවදති අජෝසාය තිට්ඨති කරනකම් අල්ලගෙන ඉන්නකම් අපේ ඇහැ කන නාසය දිව ශරීරය මනස එකක්වත් ශුන්‍ය වෙන්නේ නැහැ. අර ඒක අල්ලගෙන ඉන්නේකම තමයි තියෙන්නේ. ඉතින් ඒකම තමයි සමාධි භාවනා සූත්‍රයේ වැඩිමෙන්ම තමයි ඕක තේරෙන්නේ. මේකෙන් ගැලවෙන්න පුළුවන් එකම ක්‍රමය මේකයි කියන්නේ.
දෙවියන් සම්මාන ලැබෙන ඇත්තටම සමාධි භාවනා සූත්‍රයෙන්ම ඒකෙන්ම තමයි ගැලවෙන්න පුළුවන්. ඒකම දෙවියන් සරණයි ඔබ නිවන් සැප ලැබේවා මේ මාර්ගය දුන්නට.
තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
ડોક્ટર මේ මල කතා කරන් ආර්ය ශ්‍රාවික මාර්ග භාවනාව කරනකොට මට තේරෙනවා මේ මම එක එක තැනින් තැනට පණිනවා කියලා. සීක්වන්ස් එකක් නෑ ડોક્ટર. ඒක කම්පැක්ට්ද? කියන්නේ සමහර වෙලාවට ව්‍යාධි ගැන හිතලා ඊට පස්සෙ ඔන්න ආපහු ජාති දෙක ආපහු අපායට. ඔයගේ නිකන් සීක්වන්ස් එකක් නෑ. සීක්වන්ස් එක විදිහට ලියාගෙන ඒක කියන්නේ හොඳට හිතෙන් හිතලා එහෙම කරන්න ඕනේ නැත්තම් කමක් නැද්ද ඔය පැනීම කියන්නේ එක එක?
එහෙම එකක් තියෙනවා ආරම්භයේදී පැනීමක් තියෙනවා. මොකද එහෙම පණින්නේ නැතුව අපිට මේ පණින්නේ යම්කිසි හේතුවක් උඩ තමයි මේ ඒ පණින්නේ මේ කොටස මට අද හරි වැදගත්. මට මේ කොටස මට බලන්න ඕනි කියන හැඟීම මේ ඇති වෙනවා. මොකද මේ එදා දවස තුල ඇති වෙලා තියෙන දේවල් උඩ වෙන්න පුළුවන්. ඉතින් Taman හදාගත්ත දේවල් උඩ එන්නත් පුළුවන්. මං කොහොම හරි මේක ඉවර කරගන්න ඕනි කියලා. ඉතින් ඒ වගේ දේ උඩ මේක වෙන්නේ. ඔහොම කාලයක් ගිහිල්ලා විශාල කාලයක් ගියාට පස්සේ ওই જાතියම ඇති. જાතියම විතරයි බලන්නේ. જાතිය මතක් වෙනකොට අනිත් ඒවා ඔක්කොම මතක් වෙලා විතරයි ඉවරයි. ඒකෙන්ම ධානයන්ට ගිහිල්ලා ඒ ධානයන්ගෙන් උඩ ওই ධර්මීය දිගට ගෙනියන්න පුළුවන් බවපත් වෙනවා. ඉතින් මූල කාලයක් තියෙනවා. මම තරියට දැඟලුවා මේක ආරම්භ කාලේදී. මම තරියට දැඟලුවා අතෙන්ට පැන්න මෙතෙන්ට පැන්නයි කියන්නේ ගිහිල්ලා ඒක එක්ක තැඟවල නතර වෙනවා. හැබැයි මම පිළිවෙලට තමයි හැමදාම කරේ. එකක්වත් අතහැරලා මුලින් ගියේ නෑ. රූපය ගැන මෙහෙම බලනවා, ජාතිය ගැන බලනවා. ජාතිය ගැන බලලා ආයතනයන් සම්බන්ධයෙන් හොඳට කල්පනා කරලා ඒ ආයතනයන් සම්බන්ධයෙන් කල්පනා කළ මොකද එතනදි කියනවනේ මේ ආයතන නම් පටිලාභෝ කියලා. ඒ කොටස ගැන හොඳට බලලා තමයි ඔන්න මම මේ ජරාව, ව්‍යාධිය, මරණය කියන එක දවසක පළක් වෙලාවට මරණය හොඳට අල්ලගෙන ඉන්නවා. අර වචනේ අතහැරී නෑ. ව්‍යාධිය මේ දිය කියන එක අතහැරී නෑ. ඒක හරහා යන්තම් වචනයකින් හරි ගියා. ගිහිල්ලා එතන මරණයට යනවා. එතන ශෝක පරිදේව. ඉතින් තව දවසක මේ දැන් අද තියෙන්නේ මේ අප්‍රියං හා සම්ප්‍රයුක්තේ වේමින් තමයි මේ දුක්ඛය කියන එක. උන් දැන් එතන අල්ලගෙන ඉන්නවා. එහෙම අල්ලගෙන ඉන්න එක හොඳයි. මොකද ඒදාට තිබිච්ච උදාහරණය නිසා මේ ඇත්ත තත්ත්වය උඩ තමන්ගේ මනස බොහොම ඉක්මනින් අර සමාධියට යනවා. හැබැයි ඒක ගැටුමක් ඇති කරගෙන තියෙනවා නම් ඒක බොහොම ප්‍රශ්නයක් වෙනවා. එතකොට ඒක නිසා භාවනාව පිළිවෙනවා. හොඳ සිහියෙන් යුතුව බලන්න මේකම තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ කියන්නේ. එතකොට මෙහෙම බලාගෙන දැන් සංකීර්තේන පංච උපාදානස්කන්ධා අපි දුක්ඛ ඒ කොටස දක්වත් ගිහිල්ලා ඒ කොටසෙත් අර අවසානට මිනිත්තු පහක්වත් ඒ කොටස අර සමුදයස්තංග වෙන බලන්න ඕනම තමයි. ඒක නොබලනම් හරියන්නේ නැහැ. එතකොට පැන්නට කමක් නැහැ. මම එක කාලයක් තිබුණා මෙහෙම ගිහිල්ලා දැන් මේක බෑණි කියන එක කරලා ඊට පස්සේ ඔන්න අර සංකීර්තේන පංච උපාදානස්කන්ධා අපි දුක්ඛ කියන එකේ මිනිත්තු පහක් බලලා තව මිනිත්තු පහක් අර සමුදය මේ දුක්ඛ සමුදය සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන එක ඔන්න දැන් ඒ අටහරා අඩු ගන්න සීලයවත් චෙක් කරන විදිහට ආපහු අර දිගටම මේක හරහා ගිහිල්ලා බලනවා. එතකොට මෙහෙම නැවත නැවතත් කරන්න ඕනේ. ඔගොල්ලෝ හොඳට බලන්න, හොඳට සිත පිරිසිදු වෙච්ච වෙලාවක ඒ භාවනාව ඔය විදිහට කළා ඒ දුක්ඛයයි කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උඩින්දන් පහළට යන්න දෙතුන් පාරක්. එතකොට පෙනී කොච්චර වෙනසක් තියෙනවද කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර මහා චත්තාරික සූත්‍රයේ සඳහන් වෙච්ච විදිහට දෙතුන් පාරක් උඩින්නම් පහළට යන්න. උඩින්නම් පහළට ගිහිල්ලා බලන්න මේක මේ විදිහට මේක වෙනවයි කියලා ආපහු උඩින් පටන් ගන්න, ආපහු පහළට යන්න. දිගින් දිගටම අර ඒ ධානයක් නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. සමාධියක් යම් වූ සමාධියක් තියෙන්න ඕනි. ඒ එකග වෙච්ච සිතින් නැවත නැවතත් මේක රිපීට් කරන දෙතුන් පාරක් කරලා බලන්න හරිය ලොකු වෙනසක් තියෙවි. එතකොට මේ ධර්මය මෙහිම මේ කොටස් කොහොම හරි මේ එකින් එකට වැඩෙන්න ඕනේ. ඒ කියන්නේ දුක්ඛේ මේ ජාතිය අවබෝධ වෙන්නේ නැතුව කෙනෙක් කල්පනා කරොත් එහෙම මම මේක තේරුම් ගත්තයි කියලා ඒක තේරුම් ගැනීමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ජරාව, ව්‍යාධි යම් ප්‍රමාණයකට මේ හැම කොටසක්ම අවබෝධ වෙන්න ඕනේ. ඒකෙන්ද එකක්වත් අතහරින්න බෑ. පණිනවා කියලා කියන්නේ හුඟක් වෙලාවට ඒ Tamanට ඕනකම තියෙනවා නම් මේක මේ වැඩියෙන් බලන්න ඒක නිසා පැනීමක් තියෙනවා. මොකද මට දැන් මේ වෙලාවේදී වැඩියෙන්ම තියෙන්නේ මේ වැඩිම දුක්ඛය. ඒ කියන්නේ මං මොකක් හරි අප්‍රියන් හා එක්වීමක් උඩ තියෙන දුක්ඛය. එහෙම නැත්නම් මට ප්‍රිය වෙච්ච දෙයක් මට නොලැබීම නිසා තියෙන දුක්ඛය. අන්න ඒ පොයින්ට් එක ආපු දේ හොඳට උලුප්පලා ගන්න. හැබැයි ගැටෙන්න එපා. කාත් එක්කවත් ගැටෙන්න එපා. මියා කරපු වැඩින් තමයි මේක උනේ. එහෙම මුකුත් බලන්න නැතුව මේකම තමයි සත්‍ය කියන එක සත්‍යයට එකතු වෙන්න බලන්න. තෙරුවන් සරණයි.
ලොපේ ડોක්ටර් ඩොක්ටර්
අනතුක මම අහන්න හිටියේ දැන් භාවනා කරනකොට ගොඩක් උපේක්ෂාව වර්ධනය වෙනින්න යම් කිසි දෙයක දුකට වැටෙන්නේ නැති භාවයක්
තියෙනවා. උපේක්ෂාව නිසා දුක වැටෙන්නේ නැtei කියන එක තියනවායි කියලා කියනවා නම් ඒ කියන්නේ අර භාවනාවේ මුල කොටස වැඩිලා නැtei කියන එකයි. දැන් ඒ කියන්නේ ඒ උපේක්ෂාවට පරික්කාර වෙලා නැහැ මේ මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති කියන හත යෙදිලා නැහැ. ඒ හත හතින් තොරව ඇති වෙච්ච උපේක්ඛාවේ අර ගුණය කියන එක නැති. ඒක නිසා තමයි ඔය ඕනම භාවනාවක් කරන්න ඉස්සෙල්ලා ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා ගිහිල්ලා ඉන්නේ. මට ලැබිච්ච ලොකු අවවාදය තමයි ඒක ඕනම භාවනාවක් කරන්න ඉස්සෙල්ලා ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා ගිහිල්ලා ඉන්නේ කියලා. ඒතොර ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා ගිහිල්ලා ඉන්නවා කියන්නේ තමන් මේ මහා චත්තාරික සූත්‍රයේ කොටස් සම්බන්ධයෙන් නිපුණත්වයක් තියෙන්න ඕනි. මේක ගැන කල්පනා කරන්න පුළුවන් කමක් තියෙන්න ඕනි. මෙහෙම කල්පනා කරලා ඉවර වෙලා යන්න අර සමාධියට, ඒ සමාධියට ගියාම ඒ සමාධිය යුක්තව අර සමුදයස්තංගමී කියන එක කොහොම හරි බලන්න ඕනි. වෙන ඔය ආනාපාන සති භාවනාවෙන් කෙනෙක් සමාධියට ගියාම ගාක් වෙලාවට තියෙන ප්‍රශ්නයක් තමයි, හුඟ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි ඕක. මොකද අර ඒ උපේක්ඛාව සහිතව ඉන්න හරි කැමැත්තක් තියෙනවා මනස. ඒ උපේක්ඛාව අල්ලගෙන මනස පවතිනවා. එයා කැමති වෙන්නේ නැහැ එතනින් මේ වෙන දෙයක් හිතන්නේ. හුඟ දෙනෙක් කියන්නේ මට මේ හිතන්න ඕනේ නැහැ, හිතන්න කැමැත්තක් නැතිකමක් තියෙනවා. ඒ හිතන්න කැමැත්තක් නැත්නම් මේ මට බොහොම හොඳ කම්ෆර්ටබල් සෝන් එකක් මං හදාගෙන මං එතෙන්ට වෙලා ඉන්නවා. ඒකයි ඒකෙන් සිද්ධ වෙන්නේ. එතකොට ඒකෙන් අර ඵලයන් ලබන්න කල් යනවා. එහෙම වුණොත් බොහොම කාලයක් යනවා. ඉතින් එහෙම ගිහිල්ලා ඉතින් සමහර විට ඉතින් බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා විශාල කාලයක් ඉඳලා එහෙමත් වෙන්නත් පුළුවන් ඒ විදිහට වුණා. ඉතින් ඒක නිසා ඒ උපේක්ඛාවට යන්න ඉස්සෙල්ලා පෙරහුරුවක් හදාගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා ගිහිල්ලාම තමයි මම මේක යන්නේ කියලා. කාලයක් යනකොට මේකේ වෙනස තේරෙවි. මේ මෙතනින් ඇති වෙන ගුණය හේතු කොටගෙන අර උපේක්ඛාවෙදි මේ තථාගතයන් වහන්සේ මහාචත්තාරික සූත්‍රයේ දේශනා කරපු අරියට මගේ කොටස් මතක් වෙන්න ගන්නවා. ඒ කියන්නේ ඒකේ දුක්ඛ භාවය, මේ උපේක්ඛාවේ තියෙන දුක්ඛ භාවය මතක් වෙලා ඒ උපේක්ඛාවටත් උපේක්ඛාවක් ඇති වෙනවා. ඉතින් මේ විදිහට තමයි ඒකෙන් ගැලවෙන්න පුළුවන් වෙන්නේ. උපේක්ඛාව හරි දරුණුයි කියලා කියලාට බැලුවාම දැන් ඔය ආකාසඤ්ඤායතනෙට එහෙම ගිහිල්ලා අල්ලගෙන ඉන්නවා නම් ඉතින් මේ හිතෙනවා බොහොම ශෝකනේ මෙතෙන්ට වෙලා ඉන්න කියලා. ඒ වගේ තත්යක් තියෙනවා. හැබැයි මුලින් තමන් අර මුල කාර්ය කරලා තියෙනවා නම් තථාගතයන් වහන්සේගේ වචනේ මතක් වෙනවා. මේකත් දුකයි, මේකත් මෙතනින් ඉවර වෙනවා, මේකත් නැති වෙනවායි කියන එක මතක් වෙනවා. ඒක තමයි අර ආර්ය අෂ්ටාංගික මාර්ගය නිදි
කරන්නේ.
එහෙමනම් දැන් මම හිතන්නේ අපේ වෙලාව හරි අයමාරයි. අපි එහෙමනම් අද සාකච්ඡාව මෙතනින් නිමා කරමු. එහෙනම් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.